අද ලොකු ස්වාමීන් වහන්සේ වත් සහභාගී වන පාඩක් නෑ වගේ නිරුපම වහන්ස. එහෙමනම් අපි පටන් ගමුනේ.
හොඳයි, අපි ඉස්සරහට යන් එන්න.
උදේ එහෙනම් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්ම යොදාගෙන තියෙන්නේ සුපුරුදු පරිදි කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු
සාදු.
නිරෝෂිත ප්‍රශ්න ඇවිත් තිබුණා කියලාද කිව්වේ?
නැහැ උදේ මේ අපේ කමඨහන් නෝත් ඇමරිකායකට ඇවිල්ලා තිබුණේ නැහැ. ප්‍රශ්න අපි සභාවට එහෙම ඔයාලට මේ අද ටිකිට ප්‍රශ්න නැත්තම් අපි සභාවට යොමු කරමු.
ඔව් හරි, ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් වෙන. එතකොට අපි මයික් එක අන්මියුට් කරලා දෙන්නම්, ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ප්‍රශ්නයක් කෙනෙක් අහනකම් අවසරයි ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්සේ, අපි ධම්ම විචය කියන තැන එතන විපස්සනාවද ස්වාමීන් වහන්සේ වෙන්නේ?
දැන් ඔය කියන එක කොහොමද උදේ මහතේ අත්දකින්නේ කියලා කිව්වොත් කොහොමද එදිනදා ජීවිතේට ගැලපිලා ඉන්නේ?
අපි පරයන්කේ ඉඳගෙන අපි ආස්වාසයට පාස්වාසයට හිත එකඟත්වයට අරගෙන ඉඳලා ඊට පස්සේ අපි ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ගැඹුරට දකින එක සුළු සුළු දේවල් වලට අවධානය යොමු වෙන තැන ඒක දකින එක, එතන තවමත් අපි සමතයේ ඉන්නේ. එතකොට අපි එක විපස්සනාවක් වෙලාද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ඉතින් එක අතකින් මේ ප්‍රශ්නේ අදාළත් නැතු වෙයිද ස්වාමීන් වහන්සේ?
නෑ, ඔය කියන තොරතුරු වටිනවා. මෙන්න මේ විදිහට තමයි මම අදකින්නේ කියලා. එතකොටනේ අපිට ගලප ගන්න පුළුවන්.
ඉතින්
මේ අර කියනා වගේ මේකේ මේ සමත විපස්සනා කියලා අර දෙකකට බෙදලා පෙන්නනවා නම් එහෙම පෙන්නීමේ මට අවශ්‍ය නැහැ. මොකද හේතුව ඔය දෙකම ගැළපිලා එනවා මේ කරන විදිහට. සාමාන්‍ය එකිනෙකට උදව් උපකාර කරන ධර්මෝවා. එතකොට එකක් වෙන් කළා විතරක් අපිට පරිසුද්ධ වශයෙන් පෙන්වන්න බෑ. නමුත් ඔය කියනා වගේ අන්න අර දැන් අරමුණක් වුණත් දැන් හුස්ම වුණත් අපි බලන විවිධ ආකාර තියෙනවානේ. එතකොට සමහර කෙනෙක් කියනවා මෙයාට හුස්ම ගන්න බව දැනෙනවා. හැබැයි මේ විදියට වදිනවා, මේ විදියට ඇතුල් වෙනවා, මේ විදියට පිට වෙනවා කියලා එහෙම වෙන් කර අඳුරන්න බෑ. එතකොට ඒකත් අරමුණේ එක ආකාරයක්. හරි, ඊට පස්සේ තව කෙනෙක්ට හොඳට විස්තර සහිතව මේක දකින්න පුළුවන්. මෙන්න මේ විදියට මෙන්න ඇතුල් වෙන හුස්ම මේ විදියට වදිනවා, මෙන්න පිට වෙන හුස්ම මේ විදියට වැදිනවා කියලා එයාට හොඳට විස්තර සහිතව වෙන් කර අඳුරන්න පුළුවන්. ඒ වගේම තවත් අනි ඉස්සරහට යනකොට තව විමසිලිවත්ව තව හොඳට විස්තර සහිතව පේන ඔන්න එක හුස්මක් දෙවෙනි හුස්ම තුන්වෙනි හුස්ම අතරත් එක්ක වෙනස් වෙන විදිය පවා දකින්න පුළුවනි. එතකොට ඔන්න ඔය විදිහට ඒ තොරතුරු පේන්න පේන්න තව තව හොඳට මේ අරමුණ විමසන්න පුළුවන් වෙන්න අනිවාර්යයෙන්ම මේ අරමුණේ විපරිණාමය පේන්න ගන්නවා. ඉතින් එතකොට අර මුලදිත් යම් කිසි විමසීමක් තියෙනවා, හුස්ම ගන්නව නැහැ කියන වගේ විමසීමක් තියෙනවා. නමුත් අන්න අර විපස්සනා දිහාවට හැරෙනවා කියලා කිව්වොත් අන්න හොඳට විස්තර තොරතුරු වශයෙන් පේනකොට මේ අරමුණ වෙනස් වෙන ආකාරය පේනකොට අන්න අපිට දකින්න පුළුවනි මේක විපරිණාමයකට ලක් වෙනවා. මේ විපරිණාමය මේ අත්දකිනවා. ඉතින් අනේ ඒ දිහාවට තමයි සාමාන්‍යයෙන් භාවනාවක් වැඩෙන කෙනෙක්ට අපිට දකින්න පුළුවන්. නැත්තම් අර හැමදාම නිකන් අරමුණ විමසානේ නැතුව ඉඳියොත් එතකොට නිකන් එක තැනම වගේ තමයි. ඒක එක්තරා විදිහක කාලය අපතේ යවීමක් කියලා හඳුන්වනවා, අදහස් කරනවා. මොකද මෙයා එතනින් එහාට යන්න උනන්දුවක් නැහැ. එහෙම නැත්තම් විමසීමක් නැහැ. එහෙම නැත්තම් ඒක හොඳට විස්තර සහිතව බලන්නේ නැහැ. ඒ වෙනුවට අර රැකගත්ත දේ අල්ලගෙන එහෙම නැවතිලා ඉන්නා වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් අර විදිහට ටිකෙන් ටික විස්තර සහිතව බලන කෙනාට අනිවාර්ය විපරිණාමයද පේන්නේ. මේ අරමුණේ වෙනස් වීම පේන්නේ. ඉතින් ඒ විදිහට තමයි භාවනාව ඉස්සරහට දියුණු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක තමයි නියම ක්‍රමය. ඉතින් ඔය විමසීම් නුවණක් අවශ්‍ය වෙනවා. විමසලානේ බලන්න යාමේ තියෙන අරමුණක් තියෙනවා, මෙහෙම තියෙනවා. ඕක මූලිකම ආකාරය. මූලිකම ආකාරය අපිට අර භාවනාවේ මේ අල්පම විදිය මේක පෙන්වුවට එදිනෙදා ජීවිතේටත් හොඳට ඕක ගැළපිලා එනවා. එදිනෙදා ජීවිතේටත් මේ වගේ දෙයක් හොඳට විස්තර සහිතව විමසලා බලන්න පුළුවන්. හරි වැරද්ද විමසලා බලන්න පුළුවන්. කරනවද නැද්ද කියලා විමසලා බලන්න පුළුවන් කියලා ගැළපිලා එනවා. ඉතින් ටිකෙන් ටික වඩාගෙන යනකොට තමුන්ටම දකින්න පුළුවන් ඒ ශක්තිය දිනු වෙන හැටි. අර විදිහේ උඩා අරමුණක ඒ විපරිණාමය දකින්න කෙනා කොහොමද මේ ලෝක විපරිණාමය දකින්නේ කියලා වෙනස්සක් වෙන හැටි දකින්න පුළුවනි. ඉතින් එහෙම කරගෙන යන් එතකොට හරි. අර විස්තර සහිතව පේන ආකාර කීපයක් තියෙනවා. ඒ ආකාරයෙන් තමයි අර විදිහට විපස්සනාවට හැරෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉන්නකොට සමහර දවස්වලට මේ ආස්වාස ප්‍රාසාසයට වඩා හાર્ට් එක බීට් වෙන එකට අවධානය හරියට යනවා. ඒක ප්‍රොමිනන්ට් වෙනවා සමහර දවස්වලට. සමහර දවස්වලට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම වෙනකොට මම උත්සාහ කරනවා ආස්වාස ප්‍රාසාසයට හිත තියාගෙන ඉන්න අතරේ හાર્ට් බීට් එක ඇහෙන එකත් ඇහෙනවා කියලා දැනගෙන ඉන්න තමයි මම උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ඒක හරිද?
ඔව්, දැන් එතකොට ඒ දවසින් දවස එක්තරා විදියක මේ ප්‍රතිපදාව අලුත් වෙනවා, නැවුම් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි හිතමු අද දවසට එන්නේ එක්කෙනා නෙමෙයි හෙට දවසට එන්නේ. එතකොට ඒ ඉන්න එක්කෙනා එක තමයි ගමන තියෙන්නේ. එදාට පාර විවර වෙන්නේ මේ විදිහට. එතකොට අපිට පුළුවන් වුණොත් ඒ ගමන සැහැල්ලුවෙන් බාර ගන්න. අපි හිතමු නිකන් නවකෙක් වගේ, දන්නේ නැති කෙනෙක් වගේ වාඩි වෙලා බලනකොට ඔන්න හද ගැස්මක් දැනෙන්නේ. ভাইබ්‍රේෂන් එකක් දැනෙන්නේ. එතකොට ඒකත් එක්ක යන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒකත් කය දැනෙන දැනීමක්නේ. ඊට පස්සේ දව වෙන දවසක ගියාම හුස්මක් දැනෙනවා ඉන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක යන්න පුළුවන්. ඔය දෙකම එකයි කියලා මම කියනවා. මොකද හේතුව අර හොඳට විස්තර සහිතව ස්ථිරව තියෙන හුස්ම දියලා ගිහිල්ලා ভাইබ්‍රේෂන් එකක් බවට පත් වෙනවා. මේ ভাইබ්‍රේෂන් එකකින් ඕන එකක් හැදිලා එළියට එන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කිම් හුස්මක් මැවෙන්න පුළුවන්, සද්දයක් මැවෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඕකේ මූලික අරමුණේ එහෙම ලොකු වෙනසක් වුණා කියලා පෙවුනට එහෙම වෙනසක් නැහැ උතන. ඒකයි කියන්නේ හැමදාම නිකන් අලුත් කෙනෙක් වගේ, නවකෙක් වගේ ගිහිල්ලා වාඩි වෙලා බලනවා. බලනකොට මෙන්න ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා. ආයෙකත් එක්ක ගමන යනවා. එහෙම නැත්නම් හුස්ම දැනෙනවා. හුස්මත් එක්ක ගමන යනවා. ওই විදිහට මේ හුස්මෙම වෙනස් ආකාරයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉදිරිපත් වෙන එක්කෙනා එක්ක යන්න හුරු කරගත්තා නම් පහසුයි. එතකොට කළා බලන්න, ටික ටික කළා බලන්න. අරයා එක්ක ඉඳියාම කොහමද, එයාත් එක්ක සිහිය පිටව ගන්න පහසුවක් තියෙනවද, අපහසුවක් තියෙනවද? ඒ අතරේ අමාරුවෙන් හරි උස්ම බලාගෙන ඉඳියොත් පහසුවක් තියෙනවද, අපහසුවක් තියෙනවද කියලා උදේ මහත්තයාම විමසලා බලන්න. එතකොට දැක ගන්න පුළුවන් කොහොමද දෙක අතර වෙනස, කොයි විදියද මට පහසු කියලා. ඒකාන්ත ක්‍රමයක් පෙනෙන වෙනකොට ඒක තමයි හොඳ. තමුන් පරීක්ෂා කරලා බලනවා.
හොඳයි මස්.
ඒකට තේරෙනවා මේක හොඳයි, මේකට පහසුයි, මේකත් එක්ක සිහ තියාගෙන යන ලේසි කියලා. කොහොමත් ඔය ভাইබ්‍රේෂන් එකක් විදිහට දැනෙන්නේ හුස්මෙම වෙනස් ආකාරයක් කියලා අපිට කියන්න පුළුවන්.
හොඳයි මස්. සාදු සාදු. ජයන්ති සුරංගනි දෙන්නම ඉදිරිපත් කරන ප්‍රශ්න අහන්න මම තනි සෙල්ලා ජයන්ති ඉදිරිපත් තුනේ. ජයන්ති ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මාගේ පරයන්කේ කමටහන කියන්න මේ දවස්වල දිගටම පරයන්කේ වාඩි වුණාම කයයි සිතයි දෙකම නිශ්චලයි. බැලුවොත් උස්මරැල්ල යන්තම් දැනෙන්නේ. ඊට පස්සේ ඒක නොදැනී යනවා කියලා බලන් ඉන්නවා. බලන් හිටියට ඒක දන්නෙම නැතුව ඒක නොදැනීම යනවා. ඊට පස්සේ හිතත් බොහොම කලබලයක් නෑ, නිශ්චලව තියෙනවා, සිතුවිලි එනවා එනවා, ඒවා අතහැරිලා යනවා, මම අතාරි බල නවත්තන්නේ, ඒවා අතහැරි යනවා. ඔය අතරේ එක සිතුවිල්ලකට හරි මම පැටලුනොත් මගේ ඉරියව්ව වෙනස් වෙනවා කියලා මම නෝටිස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉරියව්ව ඉස්සරහට පල්ලෙහාට වැනෙනවා, නැවෙනවා, ඒ වගේ වෙන්නේ මං සිතුවිල්ලත් එක්ක ප්‍රපංච වෙවි යන වෙලාවට කියලා තේරුම් අරන් තියෙනවා. ඒ වෙලාවට ඒක දැකපු හැටි ඒක නවතිනවා. එහෙමත් නැත්නම් ආයෙත් අර විදිහට සිතුවිලි එනවා, ඒවා අතහැරි යනවා, ඒවා ඒවට ප්‍රශ්නයක් නැතුව මං ওই විදිහට පරයන්කේ ගත කරනකොට මට ඕන නම් එළිය සද්ද ඇහෙනවා, ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්නකොට නොදැනුවත්වම මගේ අතපය ගැසිලා විසි වෙලා යනවා. එහෙම වෙලාවට මං ආයෙ ඉරියව්වට අත කකුල් දෙක එහෙම ආයෙ එකතු කරලා වාඩි වෙනවා. එහෙමත් නැත්නම් අත් දෙකම එළියට ඉහළට වීසි වෙලා ගිහින් අත කැරක වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙත් අත් දෙක අරගෙන පහරි විදිහට තියා ගන්නවා. ওই විදිහට තමයි මාගේ පරයන්කේ යන්නේ. ඒ කියන්නේ නිකන් අතපය ගැසීම නෙවෙයි, හයියෙම ගැසීලා යනවා. ඒක ගැන ස්වාමීන් වහන්සේට කියලා උපදෙසක් ලබා ගන්න කැමති. තෙරුවන් සරණයි.
හොඳයි. එතකොට අත්දැකීම හොඳයි. මේ විදිහට මේ වැඩේ කෙරෙන විදිය හොඳයි. ඕක දැන් අර කියනා වගේ හිතවිලි ඉබේම අතහැරිලා යනවා. අතහැරිලා යනවා. ඒක මේ අත හරින්න දෙයක් නැහැ. අත හැරෙනවා. ඒක තමයි නියම ස්වභාවේ. ඔය ලෙටින් ගෝ කියන කතාවෙත් තියෙන එක තමයි. මේක මේ කරන දෙයක් නෙමෙයි. කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අපි අල්ල බදාගන්නේ නැතුව ඉඳියොත්, මුකුත් නොකර ඉඳියොත්, ඔන්න ඉබේම තියෙන්නේ ඒක තමයි. ඉබේම තියෙන අත හැරෙනවා. අත හරින දෙයක් නැහැ. ඒ අතරේ තේරෙනවා සමහර ඉඳලා හිටලා හිතවිල්ලක් දෙකක් ඔස්සේ කාගෙන කාගෙන යන ගතියක් තියෙනවා. එතකොට ඒකේ තාම ඕජසක් තියෙනවා කියන, එක්තරා විදියක ඕකේ තාම ඕජසක් තියෙනවා කියන අපේක්ෂාවක් ওই ක්‍රියාවලියට තියෙනවා. මෙන්න මේ જાතිය හිතවිලි කියලා අඳුන ගන්න පුළුවන් සමහර වෙලාවට. කෙනෙක්ට රාග සිතවිලි වෙන්න පුළුවන්. කෙනෙක්ට වෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ඒක අහුනහම ඒක කක කක යන ගතියක් තියෙනවා. ඒකේ ඕජසක් තියෙනවා කියලා ඒක ඔස්සේ යන ගතියක් තියෙනවා. හැබැයි ඒකෙත් සැලෙන්න අවශ්‍ය නැහැ. ඒකෙත් අත දාන්න අවශ්‍ය නැහැ. එයාට පොඩක් යන්න දෙන්න. යන්න දෙන්නේ. මොකද ඒ ගිහිල්ලා ගිහිල්ලා ඒ ගමනේම අර නිකන් හපයක් වෙනකන් ඕක හපලම තමයි දවසක තේරුම් ගන්න මේකෙත් ගන්න ඕජසක් නැහැ. මේකත් අර හිතවිලි ගොඩටම කැපයි. අර හිතවිලි අතෑරෙන හිතවිලි ටිකක් තියෙන දැන්ට. අන්න ඒ ගොඩේම කොටසක් ඒ ගොඩටම කැපයි කියලා අන්න දවසක ඕකත් ඒ ගොඩටම වැටෙනවා. ඒකින් දැන් විශ්වාසය තියෙනවානේ මම මේ කරන ප්‍රතිපදාව ගැන විශ්වාසය තියෙනවා. වැරදුනොත් පැටලුනොත් ගෙනහලා තියන්න ඕනේ විදිය දන්නවා. ඒකින් දැන් ගන්න දෙයක්වත් නැහැ. එයා ඒකේ පදනම තමයි, ඔය යන ඒකේ පදනම තමයි යම්කිසි හැඟීමක් යම්කිසි අදහසක් තියෙනවා මේකේ ඕජස තියෙනවා කියලා. ඒක තමයි කකා කකා යන්නේ. ඒකට යන්න දෙන්න ඕනේ. යන්න දෙන්න ඕනේ. උඹ හපල හපල බලපං තියනවාද කියලා. ඇත්තටම මොනවා හරි තියනවාද කියලා හපපං කියලා දෙන්න ඕනේ. දෙන්නාම තේරෙනවා හපනකොට මොකද්ද ඕනේ. නිකන් අමුතු පොඩි නිකන් ඕජසක් වගේ දැනෙනවා. එහෙම දෙයක් දැනෙනවා. එහෙම නැත්නම් පීඩාකාරී හිතවිලි නම් වෙහෙසක් දැනෙනවා. ඒකෙන් අදහස තාම මේකේ හරයක් ඕජසක් තියනවා කියලා. නමුත් හපල හපල ඔක හපයක් බවට පත් වෙනවා. හපේ තමයි අර ගැළ විසි වෙලා යන්නේ. රණිත හිතවිලි යනවායි කිව්වේ. අන්න ඒ හපේටම ඕකත් වැටෙනවා. ඉතින් ඒ සඳහා විශ්වාසය තමයි අවශ්‍ය. වැඩේ හරියට වෙනවා කියන විශ්වාසයෙන් යන්න. කය විකෘති වෙනවා.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අත එහෙම කැරකිලා කැරකිලා විසි වෙලා යන්නේ ඒ වගේ.
ඔය කය විකෘති වෙනවා. ඒකත් ඒ කය අපිට පණිවිඩයක් කියනවා. කියනවා මේක මේ අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. පාලනය වෙන්නේ නෑ.
බෑ.
ඔව්. ඒක බල ඒක දැක ගන්න. ඒක දැක ගන්න. ඕක දකින්න මේ අපිට මරණ මොහොත වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඊට කලින් දකින්න පුළුවන් මේ මගේ කය මං අයිතිවාසිකම් කිව්වට මොකද මගේ පාලනේ මේක නැහැ. ඉතින් ඒ අතෑරීම තමයි එන්නේ. සිතවිලි විදියට වේවා, කය විදියට වේවා, ඒ අල්ල බදාගත්ත දෙයක් නේ ඔය. ගොඩ දෙනෙට හරි ලැජ්ජයි. අපි හිතමු සාමූහික භාවනාවකට ගියා කියලා. හරිම ලැජ්ජයි. හරිම ලැජ්ජයි. එයා මුළු ගැන් වෙනවා. එයා භාවනාව කරන්නේ නැහැ, හිර කරගෙන ඉන්නවා. මොකද හේතුව ඔන්න ඔය කය විකෘති වෙනවා. නෑ ඒකට යන්න දෙන්න ඕනේ. අර පිරිස ඉදිරියේම යන්න දෙන්න ඕනේ. සමහරු කියනවා මේ කෙල බේරෙනවා මට හරි ලැජ්ජයි, වටපිටාව කට්ටිය බලනවා සෙම බේරෙනවා හරි ලැජ්ජයි කියලා ওই විදියට ප්‍රකාශ කරනවා. නමුත් මේ කය එයාගේ බණේ නැවත නැවත කියනවා අහන සූදානම් නම් පොඩ්ඩක් ඉඩ දීලා බැලුවොත්. අර කලිනුත් දවසක් කෙනෙක් කියනවා මොකද්ද පෙරලෙන්න 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 වගේ ආවලු. ඊට පස්සේ ඉතින් මට කල්පනා වුණාලු මම මේ ඉන්නේ පිරිසක් මැදනේ, මේ භාවනා ශාලාවෙනි ඉන්නේ, මේ මේ එකින්ද මං කිව්වලු, මේ මං හිතුවලු මේ මේ නැවත නෑ බෑ එහෙම බෑ කියලා. කොහොම හරි පුඹගෙන කරගෙන තද කරගෙන ඉන්දියා කියලා කියනවා. දැන් මේ කාන්තාවකට මේ විදිහේ පිරිසක් මැද්දේ භාවනා කරනකොට ඉතින් එන ප්‍රශ්නයක්. ඉතින් අපි එදා ඕගනයිසර් ඉන්දියා ඕගනයිසර්ගෙන් අපි ආව පෙරලෙන්නත් පුළුවන් කියලා ගහමු බෝඩ් එකක් කියලා. ඈ ඉතුරු ටික ඔක්කොම පුළුවන් එකේ ඇයි මොකෝ පෙරලෙන්නත් බැරි. අනේ පහුවදා ලියලා තියෙනවා පෙරලිලාම යන දුන්නා, පෙරලිලාම ගියා මම බිම වැටිලා බිම පෙරලිලා. ඒ කියන්නේ නිකන් අර එක්ක සමහරු ඉස්සරහට පෙරලෙනවා ගිහිල්ලා නලල වදිනවා පොළවේ, ඒ ගානටම යනවා වැක්කිරිලා. අනිත් කට්ටිය පිටිපස්සට හරි පැත්තට හරි පෙරලෙනවා. ඉතින් ඔහොම පෙරලිලා සෑහෙන වෙලාවක් ඉඳියා මලමිනියක් වගේ පුදුම සහනයක් පුදුම විවේකයක් කියලා. ඉතින් අර තද කරගෙන හිර කරගෙන ඉඳියාම තමයි එන්නේ විකෘති වෙනවා, අනිවාර්යයෙන් කය විකෘති වෙනවා. ඕක දකින්න පුළුවන් මරණ මොහොතේ, දකින්න පුළුවන් මරණයට ලඟ වෙනකොට දකින්න පුළුවන්. වාම තිබ්බාම දකුණ යන්නේ, දකුණ යන්නේ. කවද කොච්චර නිදියගෙන ආවර කර ඉවත් ඉවර කරන්න බැරි ඇඟපතරු දාවත් තමයි වායසට යනවා කියන්නේ. කොච්චර නිදිය ගත්තත් ආවර කරන්න බැරි ඇඟපතරු දාවක් තමයි වායස කියන්නේ. ඉතින් ඒ වගේ කයක් කලින්ම දැක්කොත් මෙන්න කයේ ස්වභාවය, මෙන්න මට පාලනයක් නැහැ, මෙන්න විසි වෙනවා, මෙන්න පෙරලෙනවා කියලා. ඒක තමයි ජයග්‍රහණය. ඒ සඳහා තමයි අවස්ථාව ගැළපීලා වෙලා තියෙන්නේ. ඔය යන විදිය ඕම කරගෙන යන්න.
හොඳයි ස්වාමීන් වහන්ස, බොහොම පිං සිද්දෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද?
ඇහෙනවා කිය.
ස්වාමීන් වහන්ස මට නම් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධයි වගේ. මගේ පරයන්කේ සක්මන බොහෝම හිත වික්ෂිප්තයි සක්මනේදී වුණත් මම දකිනවා. හැබැයි පයක් දකින්නවා, ස්පර්ශයක් දකින්නවා, කකුල ඉස්සෙනවත් දකින්නවා, කකුල් වල ඇඟිලි විලුඹ වල ඒවා වදිනවත් දකින්නවා. ඒ වගේම හිත පිට යන ඒවා, ඒ පිට ගිහිල්ලා යන යන තැනුත් දකින්නවා. ඒක හොඳට හැබැයි දකින්නවා, හොඳට සතිය තියෙන බව මට ඒකෙන් තේරෙනවා. හැබැයි පුදුම විදිහට එකක් ඉවර වෙන්නේ, එකක් ඉවර වෙනවා කියලා නෑ, එක සැරේ 3-4ක් දකින්නවා වගේ තමා මට සක්මනේදී දැනෙන්නේ. ඉතින් ඒත් ඉතින් ඔහෙ සක්මන් කරනවා ඉතින් පැය. සමහර වෙලාවට මට ඒ ගැන මටම කලකිරීමකුත් වෙනවා. ඒත් ඉතින් හිතේ හැටි කියලා හිතාගෙන ආයේ ඉතින් සක්මන කරනවා. ඉඳගත්තාමත් එහෙමයි පුදුම විදිහට වේදනාවල් කොහොමටත් කයේ තියෙනවා. ආතරයිටිස් සමාරුත් තියෙන නිසා ඒවත් වැඩි වෙලා තියෙනවා. ඒවා නිසා එන වේදනාවල් හරි කයටින් පරයන්කේට ඉඳගත්තාම දැනෙන්නෙම වේදනාව. ඒක දිහා හැබැයි බලාගෙන ඉන්නකොට සමනයක් ඇති වෙනවා. ඒ වුණාට අර වැඩිය දැන් අර බෙල්ල නැමෙන එකට හිත තියන්න කියලා උපදෙස් දීලා තියෙන නිසා ඒක කරන්න ගියාම සමාධියකට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මට දැනලා තියෙන්නේ බෙල්ල නැමෙන්නේ ඒ සිත සමාධිගත වෙනවා වගේ එකක් වුණාට පස්සේ. ඒකට සමාධිගත වෙන්නේ නැහැ. ඒ වුණාට මට දැනි බෙල්ලත් නැමෙනවා. සමහර වෙලාවට මං උස්සා ගන්නවා බෙල්ල, සමහර වෙලාවට හිම්මම ටිකක් වෙලා ඉඳිලා තමයි ඉස්සෙන්නේ. බාහිරින් සිද්ධ වෙන හැම දෙයක්ම වගේ දකිනවා. ඉතින් ඔහේ ඉඳගෙන ඉන්නවා ඒක නිකන් සැනකෙළියක ඉඳන් ඉන්නවා වගේ කියලා සමහර වෙලාවට හිතෙනවා. හැබැයි ඉතින් පරිහංක පෑ ඉවරලා නැගිටිනකොට හැබැයි හරිම සැහැල්ලුයි. එහෙම මම මේ හිත වික්ෂිප්ත වෙච්ච තැනක ඉඳලා ආපු මිනිස්සෙක් කියලාවත් මට හිතෙන්නේ නැහැ. ඒ මගේ අතින් වැරද්දක් වුණායි කියලා හිතෙන්නේත් නැහැ. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේදී මට දැන් සති 3-4ක ඉඳලම තියෙනවා ගොඩක්ම මේ DC ගතියක් එනවා. හිටපු හිටපු ගමන් තමා එන්නේ. ඒක භාවනාවට අදාළද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි හැබැයි මට හැම තිස්සෙම දැනෙන්නේ ඔළුවේ කන් වලින් උඩ වෙලාවකට අර අපිට බ්ලඩ් සර්කියුලේෂන් දකිනවා වගේ එකක් වෙනවා. එහෙම නැත්තම් මොනාද ගැහෙනවා වගේ වෙනවා. මොනා හරි කම්පනයක් දැනෙනවා. ඒ දැනෙන කම්පනය ඇස්වලට දැනෙන්න ගියාම තමා මට ටිකක් බය හිතෙනවා ඩ්‍රයිව් කරන්න. ඒ වගේ වෙලාවට මගෙන් අත වැරදීම් සිද්ධ වෙයිද කියන බය මගේ හිතේ තියෙනවා. ඩ්‍රයිව් කරන්න නැත්තම් මට ඒක එච්චර ගානකුත් නැහැ. හිටපු ගමන් නැති වෙලත් යනවා. ඉතින් මේක භාවනාවේ දේවල් නෙමෙයිද දන්නෙත් නැහැ. ඉතින් මට ඔබ වහන්සේට කියන්න හිතන උපදේශයක් දෙන්න පුළුවන් නම් බොහොම පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඉතින් සැනකෙලියක ඉඳලා ආපු ගතියක් නැහනේ කියවෙනකොට. කියවෙනකොට පොඩක්
කියන හැටි.
නිකන් සැනකෙලියක ඉඳලා ආපු ස්වභාවය තියෙන සුප්පිරි භාවනාව ස්වාමීන් වහන්සේ මරු සැනකෙලියක් කියලා නිකන් අර උද්‍යෝග කර විදියට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙක අතර වෙනස විතරයි ඔතන තියෙන්නේ. එහෙම කිව්වා නම් දිනු. දැන් ඔය කියන විදිහට නිකන් පැරදිලා වගේ කතා කරන්නේ. ඒ හැබැයි ඒ වචන කියවෙනවා. කියවෙනවා මේ විශ්වාසයක් තියෙනවා. මේ විදිහට වරදක් වුණා කියලා ඇඟීමකුත් එන්නේ නැහැ. සතිය නැති වුණා කියලා ඇඟීමකුත් එන්නේ නැහැ. භාවනාවෙන් නැගිටට පස්සේ හිතත් සැහැල්ලුයි. ඒත් කියලා අන්න යාපව කියනවා බෑ ඒ වුණාට බෑ කියලා. සැනකෙලියක් වගේ කියලා නිකන් වැරදිලා වගේ කියවෙනවා. සැනකෙලියක ඉඳන් ආවනම් සැනකෙලියක ස්වභාවයෙන් කතා කරා නම් දිනු. සුප්පිරි සැනකෙලිය ස්වාමීන් වහන්සේ භාවනාවේ වාඩි වෙලා ඉන්න වෙලාව ආයි කියලා වැඩක් නැහැ. මෙන්න මේ වගේ මට නම් පුදුම විශ්වාසයක් තියෙන කිව්වා නම් අන්න දිනු. එකම දේ බලන බැල්ම විතරයි වෙනස් වෙන්නේ. ඉතින් මෙහෙම හිතාගන්න මෙච්චර කාලයක් කරපු භාවනාවේ ප්‍රතිඵලය තමයි ඕක. මෙච්චර කාලයක් කරේ මෙන්න මේකට තමයි කියන විශ්වාසයෙන් යන්. මේ අවුරුදු ගාණක් කළා වෙන්නේ නැතිනේ. අවුරුදු ගාණක් කළා මෙන්න මම මේක නිසා තමයි මේකට තමයි මෙච්චර උත්සාහ කරේ මෙන්න මට ලැබිලා තියෙනවා. ඒ විශ්වාසයෙන් මුණ දුන්නා නම් අනිත් දවසේ ජයග්‍රාහී විදියට කියන්න පුළුවන්. ඇත්තටම සැනකෙලියක ඉඳලා ආවා වගේ ස්වභාවයකින් කියන්න පුළුවන්. එතන ඔන්න ඔය දකින වික්ෂිප්ත ස්වභාවය අපි වික්ෂිප්ත කියන වචනේ දැම්මට එහෙම එකක් ඔය රචනේ පුරාවට කියවෙන්නේ නැහැ. කියවෙන්නේම හොඳට සිහිය තියෙනවා, හොඳට දැනෙනවා. එකක් නෙකක් නෑර සියල්ල දැනෙනවා කියලා. ඉතින් ඒක කොච්චර වටින දෙයක්ද? කොච්චර වටින දෙයක්ද මේ මේ ක්‍රියාවලිය හොඳට විස්තර සහිතව පේන්න ගන්නවා. ඒක බොහොම වේගය වැඩි සමහර විට. අධි වේගයකින් වෙන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මෙච්චර කල් පෙවුනේ නැත්තේ අපේ බැල්ම තියුණු මදි. බැල්ම තියුණු වෙන්න පේනවා. මේක කොහොමත්ම පදනමක් ගන්න බෑ. එහෙට මෙහෙට විසවිවි යන දෙයක් තමයි මේක තියෙන්නේ. ඕක මත පදනමක් හදාගෙන, ඕක මත ලෝකයක් හදාගෙන, ඕක මත ජීවිතයක් හදාගන්න කොච්චරනම් මෝඩකමක්, අවිද්‍යාවක් අපි තුල තියලා තියෙනවද කියලා දැක ගන්න පුළුවන්. ඒ විශ්වාසය විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනස් බැල්ම විතරයි අවශ්‍ය වෙන්නේ. වැඩේ හරි මෙච්චර කාලයක් කරපු එකේ ප්‍රතිඵලය තමයි තියෙන්නේ. නමුත් අපිට අර විශ්වාසය දිනු කරගන්න සමහර විට මේ විදියට කතා බහ කරන්න වෙනවා. සමහර විට ධර්ම දේශනාවක් අහන්න වෙනවා. මොන මොනවා හරි ටිකක් කරන්න වෙනවා. අන්න එහෙම කරගෙන කොහොම හරි විශ්වාසයෙන් යා. ඊළඟට අර එදිනෙදා ජීවිතය ගැන කිව්වා. ඒකත් භාවනාවෙන් පිට දෙයක් කියලා ගන්න විදියක් නෑ. මොකද ජීවත් වෙනවා කියන්නේම භාවනාවක් තමයි. මේ ගානට මේක පුරුදු කරගත්තට පස්සේ. එතකොට මේ විවිධ දේවල් මේ විදියට කය තුලින් ඉස්මතු වෙලා එනවා. දන්නවනේ. දැන් දන්නවා මේ විදියට ඩ්‍රයිව් කරන්නත් අපහසු ගතියක් තියෙනවා මට මේ වෙලාවට. මේ විදියට නැත්තම් වෙන වැඩක් කරනවා නම් ඩ්‍රයිව් කරන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා දැනුවත් භාවයේ තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ආපු වෙලාවක ඩ්‍රයිව් කර ඉන්නවා නම් පොඩ්ඩක් නවත්තලා ඔය කෝපි එකක් බීලා යන්. කෝපි එකක් බීලා පොඩි විවේකයක් අරගත්තා. කෝපි බිව්වාම හැබැයි තවත් විකාර වෙලා යන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා කෝපි වල. කැෆීන් කෙලෙසේ උත්ිනානේ. ඒකින්ද මොනවා හරි පොඩි විවේකයක් අරගෙන මොනවා හරි කාලා බීලා ආපහු එමීට යනවා. එන්නේ විදිහට දැන් දන්නවනේ. ප්‍රශ්නේ දන්නවනම් එයාට ඒක විසඳ ගන්න පුළුවනි. නොදන්න කමින් ගියොත් තමයි අවුල තියෙන්නේ. නෑ හොඳට දන්නවා. මෙහෙමයි මේ වෙලාවට පහසුයි මේ වෙලාවට අපහසුයි කියලා වෙන්කලා අඳුරලා කියනවනේ. එච්චරයි අවශ්‍ය. එච්චරයි අවශ්‍ය මේ කය අපිට ඕන විදිහට, මේ හිත අපිට ඕන විදිහට දවස පුරා පවතින්නේ නැහැ. නිකන් අපි හිතන්නේ මේ ඕන වෙලාවක ඕන විදිහක වැඩක් කරන්න, සියුම් නිකන් අර තෙල් දහරාවක් වැහෙනවා වගේ මේ හිත හරි ක්‍රමානුකූලව පවතී කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. දවසේ විවිධ වැඩ අවස්ථා තියෙනවා, විවිධ වැඩ කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා, බැරි වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට වැඩක් ගත්තාම විනාඩි 10 15 ඉවරයි. තව වෙලාවකට පැයක් විතර කුරුටු ගගා ඉඳලා තමයි මොකක් හරි අන්තම් හොයාගන්න පුළුවන්. මොකද මේ ඒ වෙලාව සුදුසු නැහැ. ඒ වෙලාව සුදුසු නැහැ. අන්න විවිධ වෙලාවල් තියෙනවා. මේ හිතේ පරිවර්තනය. ඒක දැනගෙන වැඩ කරනවා විතරයි. ඒකට අපිට වෙනස් කරන්න බෑ. ඒක අපිට පාලනය කරන්න හිම ලොකු හැකියාවක් නැහැ. ඒ වෙනුවට අපි ඒක දැනගන්නවා. මේ වෙලාව සුදුසුයි, මේ වෙලාව නසුදුසුයි, මේ වෙලාවේ මේ වැඩේ අමාරුයි කියන දැනගැනීම කරනවා. ඉතින් පොඩ වේගය අඩු කරලා පොඩි බ්‍රේක් එකක් අරගෙන මේ මීට ඩ්‍රයිව් කරගෙන ගියාම ගැටලුවක් නැහැ. ඉතින් මේ විදියට කරගෙන යන්න එකම දෙය අවශ්‍ය වෙනවා. කතාව නිකන් අහලා බලන්න, වචන කියවෙනවා, නැවත අහලා බලන්න, වචන කියවෙනවා. ඇතුලේ විශ්වාසයි හොඳටම ෂුවර් වැඩේ හරි. හැබැයි පිට වෙන්නේ අදහසින් නෙමෙයි. නැවත නැවත නිකන් පැමිණිලි ස්වභාවයකින් ඉදිරිපත් කරනවා. ඕකම කියන්න පුළුවන් ජයග්‍රහයි විදියට. ඒ කියපු දවසට භාවනාව දිනු, වැඩේ දිනු. ඒ වෙනස විතර අවශ්‍ය වෙන්නේ. ඔය වෙදෙන විදිය ඔක්කොම හරි.
ඔහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ අපේ පැභාගේ නන්දන් ඉවරයි. තව ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්සේ. මේ අපිට ධර්ම දේශනාවට මෙතනින් යන්න පුළුවන් දැන්?
හොඳයි, අපි ඉදිරියට.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ චකෝ මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. අතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමනක් බ්‍රාක්‍මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසි ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති.
සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අදත් අපිට යම් කිසි විදියක අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙන්න මේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ සූත්‍ර දේශනාව ඔස්සේ තව පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතකයක් ඇති, යම් කිසි විදියක මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පස්සග මහණුන්ට කරන ආමන්ත්‍රණයක් තමයි අපි මේ දවස්වල පහු කරමින් ඉන්නේ. ඒ අවස්ථාවේදී අපිට මෙන්න මේ විදිහේ දෙයක් අහන්න දකින්න ලැබුණා. මොකද්ද මේ දේ? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා, මේ දුක කියන එක පිළිබඳ යම්කිසි ආලෝකයක් එළියක් මට පහළ වුණා. මේ දුක කියන එක දුරු කර යුත්තක් බව මට ආලෝකය සමාවෙන්න, මේ දුක කියන එක පිරිසිඳිය යුත්තක් බවට මට පෙර නොඇසු නොවිරු ආලෝකයක් පහළ වුණා. මේ දුක කියන එක මම පිරිසිඳ දැනගත්තා කියලා පෙර නොඇසු නොවිරු ආලෝකයක් පහළ වුණා. අන්න ඒ විදියට දුක පිළිබඳ තුන් ආකාරයකින් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ දුකට හේතුව පිළිබඳත් මේ විදිහටම කියනවා. මේ දුකට හේතුව කියන ආදී පිළිබඳ තුන් ආකාරයකින් ප්‍රකාශ කරනවා. මේ දුකට හේතුව, මේ දුකට හේතුව නැති කළ යුත්තක් බව, මේ දුකට හේතුව නැති කළ බව කියලා අන්න ඒ විදිහට තුන් ආකාරයකින් මට ආලෝකයක් පෙර නොඇසු නොවිරු ඥානයක් පහළ වුණා. ඊළඟ මේ දුක්ඛ නිරෝධය කියන එක සාක්ෂාත් කළ යුත්තක් බව, මේක සාක්ෂාත් කළ බව, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුත්තක් බව සාක්ෂාත් කළ බව කියලා තුන් ආකාරයකින් මට පෙර නොඇසු නොවිරු ආලෝකයක් ඥානයක් පහළ වුණා. මේ දුක නැති කිරීමේ මාර්ගය කියලා, මේ දුක නැති කිරීමේ මාර්ගය වැඩිය යුත්තක් බව, මේ දුක නැති කිරීමේ මාර්ගය වඩලහවර කරපු බව, මෙන්න මේ විදිහට තුන් ආකාරයකින් ප්‍රකාශ කරනවා පෙර නොඇසු නොවිරු ආලෝකයක් ඥානයක් පහළ වුණා කියලා. ඔන්න ඔය විදිහට මේ හතරටම තුන් ආකාර පැහැදිලි කිරීමක්, තුන් ආකාර දැන හඳුන ගැනීමක්, තුන් ආකාර එළියක් ආලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශ කළ තමයි මෙන්න මේ අද කී කොටසට ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ යොමු වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? යතෝච කෝ මේ භික්කවේ මේසු චතුසු ආර්ය සත්‍යේසු යම් තාක් මහණෙනි, මම මේ ආර්ය සත්‍ය හතර පිළිබඳ මෙන්න මේ වට තුනක් ඇති ද්වාදස ආකාරයක් ඇති චක්‍ර වට තුනක් තියෙනවා. වට තුනක් රවුන් තුනක් තියෙනවා. අන්න ඒ විදිහේ රවුන් තුනයි මේ සත්‍ය හතරයි ආර්ය සත්‍ය හතරයි යන ආකාර 12ක් ගැලපිලා එනවා. හතරවරක් තුන කියන්නේ හතරවරක් තුන 12යි. ඒ 12 ගැන තමයි කියන්නේ. අන්න රවුන් තුනක් තියෙනවා. මේ විදිහට ආකාර 12ක් තියෙනවා. අන්නේ රවුන් තුන ආකාර 12 සහිත තිවරි වට්ටම් ද්වාදසාකාරං අන්න යම්කිසි ආකාරයක මට ඥාන දර්ශනයක් ආලෝකයක් එළියක් පහළ නොවුනාද ඒ තාක්කල් මම මේ ලෝකේ මේ මහණුන් ඉන්න, මේ බ්‍රාහ්මණයන් ඉන්න, දෙවියන් ඉන්න, මාරයන් ඉන්න, මේ බ්‍රාහ්මණුන් ඉන්න මේ ලෝකේ මේ විදිහේ යම්කිසි සම්බෝධියක් සාක්ෂාත් කරගත්තා, මං මේ විදිහට මේ බුද්ධත්වය සාක්ෂාත් කරා කියලා කියන්න ගියේ නැහැ. මේ විදිහට විශ්වාසයක් ඇති වෙනකන්, මේ විදිහට ආලෝකයක් පහළ වෙනකන් මං ඒ විදිහේ ප්‍රකාශයක් කරේ නැහැ. ඊට පස්සේ කියනවා යතෝචකෝ මේ භික්කවේ මේසු චතුසු ආර්ය සත්‍යේසු අනේ අම්තා කලෙක මහණෙනි, මට මෙන්න මේ ආර්ය සත්‍ය හතර පිළිබඳ මේ විදිහට වට තුනක් සහිත රවුන් තුනක් සහිත ද්වාදස ආකාර යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණාද, ආලෝකයක් එළියක් පහළ වුණාද, අන්නේ එකල්හි මම මේ ශ්‍රමණයන් සහිත, බමුණන් සහිත, දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ මම අනුත්තර සම්මා සම්බෝධියක්, උතුම් වූ සම්මා සම්බෝධියක් සාක්ෂාත් කරා කියලා මං ප්‍රකාශ කරා. මට ඒ විදිහේ ඥානයක් දර්ශනයක් පහළ වුණා. අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්තිදානි පුනබ්බවෝති. මගේ මේ ලබාගත් සැනසීම හිත තුළ මේ ඇතිවෙච්ච තත්ත්වය ආයි මොකකින්වත් වෙනස් කරන්න බෑ, චලනය කරන්න බෑ, සොලවන්න බෑ, කුප්පන්න බෑ. ඒ වගේම නැවතත් මම මේ පුනර්භවයට අහුවෙන්නේ නෑ. මේ සැනසීම මට තියෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහණුන්ට කරන ප්‍රකාශය. එතකොට මෙතන මේ වට රවුම් තුනක් පිළිබඳ කතා කරනවා. මේ විදිහේ රවුම් තුනක් ආකාර 12කින් මට මේ දුකට හේතුව, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ මාර්ගය කියන මෙන්න මේ විදිහේ දෙයක් දැන හඳුනාගත්තා කියන ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් එන්නේ මේ රවුන් තුන මේ වට කතාව සාමාන්‍ය මේ සංසාරයටත් හරියට ගැළපිලා එන දෙයක්. ඒ වගේම මේ සංසාරයෙන් මිදීමක් තියනවාද, ඒකටත් මේ වට කතාව ගැළපිලා එනවා. සාමාන්‍ය මේ රවුන් තමයි කැරකෙන්නේ, චක්‍ර තමයි කැරකෙන්නේ, ඕනම දෙයක චක්‍ර තමයි කැරකෙන්නේ. ඒතකොට කෙනෙක් හිතනවා අද දවසේ මම අලුත් දේවල් ටිකක් කරා, අන්න අලුත් දේවල් ටිකක් කරා කියලා යම් කිසි දියක මොන මොනවා හරි ටිකක් ලිස්ට් එකකුත් හදාගෙන තියෙනවා. ඒක විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. නමුත් කවදාවත් අන්න අලුත් දෙයක් නම් කරන්න හැකියාවක් නැහැ මේ ජීවිතේ. අලුත් වගේ පේනවා සමහර වෙලාවට. පේවුනට මොකද එහෙම අලුත් දෙයක් කරන්න තව දුරටත් ඉතුරු වෙලා නැහැ. මේ එකම දේ තමයි නැවත නැවත කරමින් පවතින. එකම දේ තමයි නැවත නැවත මේ සිද්ධ කරන්නේ දවස පුරාවට නැවත නැවත. උදේ දත් මදිනකොට බලන්නේ කී පාරක් නම් ওই දස් සෙට් එක මැදලා ඇද්ද? මැදලා ඇද්ද කොච්චර නම්? ඊට පස්සේ වැඩට යනකොට යනවා අදාලුත් දවසක් අලුත් වාහනයක අලුත් පාරක යනවා කියලා. නෑ හැමදාම එකම පාරේ හැමදාම ওই ගමන ගිහිල්ලා තියෙනවා. කොච්චරකුත් වාර ওই පාරේ ওই කාන්තෝරුවටම ගිහිල්ලා ඇතිද? ඊට පස්සේ අන්න කන බොනකොට බලන්න, වතුර ටිකක් බොනකොට බලන්න, ඇසිකිලි කැසිකිලි කරනකොට බලන්න. අන්න චක්‍ර තමයි හැම එකම කැරකෙන්නේ. එතකොට මෙන්න මේ චක්‍ර එකිනෙකක් මත පදනම් වෙලා කටයුතු වෙනවා. එකිනෙකක් මත පදනම් වෙලා කැරකෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය දැන් අපි ගත්තොත් දහවල් කාලේ එහා කෙළවර, රාත්‍රියේ මෙහා කෙළවර. රාත්‍රියේ එහා කෙළවර, දහවල් කාලේ මෙහා කෙළවර. නන්න රෑ එළි වෙනවා, ඒ ආපහු එළිය අඩු වෙලා ගිහිල්ලා රාත්‍රී වෙනවා. ඔන්න ඒ දවල් රෑ පිළිබඳ චක්‍රයක් තියෙනවා. ඊට පස්සේ මේ ලෝකේ ධාතු පිළිබඳත් මේ ධර්මයේ සඳහන් වෙනවා. සංවට්ට විවට්ට කියලා කල්ප සඳහන් වෙනවා. මේක මේ දිග ඇරි ඇරි ඇර යනවා, හැකිලි හැකිලි යනවා. මහා විශාල කාල පරතර තුර මේ ලෝක ධාතුවත් මේ විදිහට වෙනස් වෙමින් පවතිනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ ජීවිතේ පුරාවට තියෙන්නේ ඔන්න ඔය විදිහේ චක්‍ර කැරකීමක් තමයි තියෙන්නේ. තමුන්ගේ අම්මා දිහා බැලුවොත්, අත්තම්මා දිහා බැලුවොත් අන්න දකින්න පුළුවන් මේ කැරකෙන චක්‍රේ. තමුන්ගේ දුව දිහා බැලුවොත්, මිනිපිරි දිහා බැලුවොත් දකින්න පුළුවන් මේ කැරකෙන චක්‍රේ. එකම චක්‍රේ නැවත නැවත කැරකිමින් පවතිනවා. එතකොට මෙන්න මේ වට්ටයෙන් පිටපයින්න කරන ආරාධනාවක්, මෙන්න මේ කැරකීමෙන් පිටපයින්න කරන ආරාධනාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් එක තැන කැරගෙනකොට පොඩි එනවනේ, පොඩි අර නිකන් තියෙනවා කේන්ද්‍රය දිහාවට පොඩි නිකන් ආකර්ෂණයක් තියෙනවා. ඒකෙන් පිටපයින්න පොඩි අමාරු අපහසු ගතියක් තියෙනවා. සාමාන්‍ය කැරකෙනකොට එන මතිය තමයි කැරකිල්ල කියලා කියන්නේ. කැරකිල්ලටම නිකන් ඇස් නිලංකාර වෙලා ගිහිල්ලා ඒකෙම කැරකෙනවා මිසක් ඒකෙන් පිටපයින්න ස්ථාවරයක් ගන්න හරි අමාරුයි. සාමාන්‍ය ඔය ග්‍රහලෝකයක් වුණත් අන්න කැරකෙනකොට ඒක වටේ මොනවා හරි කැරකෙනකොට ඒ දෙක අතර තියෙන අමුතු බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනේ කඩාගෙන යනවා කියන්නේ ලේසි නෑ. අන්න ඒකින්ද මේ සංසාර ගමන මෙන්න මේ කැරකිල්ලේ නැවත නැවත මේ සත්තු යෙදෙනවා. ඒකෙන් පිටපයින්නවා කියන එක පිළිබඳ අමාරුයි, අපහසුයි. ඒකට යම්කිසි ශක්තියක් යොදන්න ඕනේ. ඊළඟට ඒකෙන් පිටපයින්නවා කියන එකට අවධානයක් දෙන්න අමාරුයි. අර ඇස් නිලංකාර වෙලා අරකෙම තමයි ඉන්න කල්පනාව. නමුත් අන්න බුදු කෙනෙක් පහළ වෙලා මෙන්න මේකෙන් පිටපයින්න ආරාධනාවක් කරනවා. මෙන්න මේ වටේෙන් පිටපයින්න, මේ කැරකිල්ලෙන් පිටපයින්න, මේ ඇස් නිලංකාර වෙලා තියෙන එක මේකෙන් ඉවත් වෙන්න කියන දේ තමයි තියෙන්නේ. අන්න ඒ විදිහේ කැරකිල්ලක් තමයි මේක. එතකොට ඔය උපතක් කියන්නේ ඔන්න අලුතෙන් මහා චක්‍රයක් පටන් ගත්තා. උපත ඔය හඳාගෙන කෑ ගහගෙන එන්නේ. සමහර විට මොන මගුලක්ද මේ ආපෝ මං ඒකට ඇවිල්ලා වැටුණා කියන වගේ හැඟීමකින් වෙන්න පුළුවන්. නැවත අන්න චක්‍රයක් කැරකෙනවා. ආපහු මුල්ලේ ඉඳලා කැරකෙනවා. ඉතින් ඕකේ මහා ආකර්ෂණයක් දනවන එකක් නෙමෙයි. සමහරු කියනවා මේ රීබර්ත් කියන්නේ නිකන් හරියට නිකන් ගිය ආත්මේ මම නිකන් ක්ලියෝපැට්‍රා වෙලා ඉන්නේ නැති, මේ විදිහටම ණය දෂ්ට කරගෙන මේ ජීවිත අහගන්න නැති කියලා එහෙම හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. තව කට්ටිය දනවා මම ඇලෙක්සැන්ඩර් වෙලා ඉන්නේ නැති කලින්. ඒ ගොන්ජෝකෝව එහෙම එකක් නෙමෙයි. ඊට වැඩිය හොඳයි හිතන්න හරි ඉස්කෝලේ යනවා, හැමදාම යනවා ඉස්කෝලෙත්. අර මැද පන්ති ටික තියෙන්නේ පාවට මෙපා වෙන කාලේ. අන්න ඒ වගේ ගමනක් තමයි වෙ තියෙන්නේ. හැමදාම ඉස්කෝලේ අන්න මේ එකේ ඉඳලා 11ට යනවා, 11 ඉඳලා ආපහු එකට ගිහිල්ලා වැටෙනවා, ආපහු 11ට යනවා, ආපහු එකට ගිහිල්ලා වැටෙනවා. කොච්චර නම් ඕක රහරා ගිහිල්ලා ඇතිද? ඔන්න ඒ වගේ ඉස්කෝලේ යෑමක් වගේ එකක් තමයි මෙන්න මේ සංසාර ගමන, මේ කැරකෙවිල්ල. එතකොට එන්නේ විදිහ කැරකෙවිල්ලකින් පිටපයින්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ. ඒකට යම්කිසි වෙහෙසක් පීඩාවක් ගන්න වෙනවා. ඒකට යම්කිසි අපහසුාවක් අමාරුවක් දරා ගන්න වෙනවා. දැන් ගොඩ දෙනෙක් හිතන්නේ පහසු දේ තමයි තෝරන්නේ. දැන් අද කාලේ හැටියට කට්ටිය කියනවා මොකද pain pleasure principle. ඒකේ මොකද්ද මේ කියන කතාව? මේ සමහර දේවල් තියෙනවා කෙටි කාලීනව වෙහෙසක් පීඩාවක් දනවනවා. නමුත් ඒ කෙටි කාලීන වෙහෙස පීඩාව දරාගත්තොත් දීර්ඝ කාලීනව සැපයක් විවේකයක් තියෙනවා. එතකොට අර කම්මැලිකම නිසාම අන්න අර කෙටි කාලීන වෙහෙස ගන්න කැමති නැහැ. දැන් උදාහරණයක් විදියට අන්න ගෙදරක ආහාරයක් උයනවා. උයන එක කෙවෙහෙසයි. රොටියක් හදනවා කියන එක වෙහෙසයි. පොල් ගන්න වෙනවා. ඊට පස්සේ පිටි අනන්න වෙනවා. වැලවලු කපන්න වෙනවා. ඒකක විකාර තියෙනවානේ. ඒක වෙහෙසයි. නමුත් රොටියක් හදාන කෑවොත් දීර්ඝ කාලීනව සැපයක් තියෙනවා. කැන්සර් එකක් ඇඳිලා මැරෙන්න වෙන එකක් නැහැ. වෙන වෙන ලෙඩ එන එකක් නැහැ. ඒ අතරේ මොකක් හරි කඩේකින් කෑම එකක් අරගෙන එන එක පහසුයි. නමුත් දීර්ඝ කාලීනව දුකක් වෙහෙසක් පීඩාවක් තියෙනවා. අන්න මොකද වෙන්නේ හැම වෙලේම අපි තෝරන්නේ අර අර කෙටි කාලීන සැනසීමක් මොහොතක සුවයක් හොයනවා දීර්ඝ කාලීනව දුකටපත් වෙමින්. ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් දරා ගන්න අපි සූදානම් නැහැ. ඒ වෙනුවට 17ක් හේතු කාරණා කියනවා. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අයියෝ අයියෝ මේ චයිනීස්ම කන්නේ, අයියෝ ෂණික නූඩ්ල්ස්ම කන්නේ, හදාගෙන කන්නක රොටියක් ඇඟට ගුණයිනි කියලා කිව්වොත් මේ ඔයා එන්න එපා මට ඔවා කියලා දෙන්න. ඔයාගේ වැඩේ කරගෙන ඔයා ඉන්න කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම ඉඩ තියෙනවා. එහෙම අහගන්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. අන්න පොඩ්ඩක් අමාරුවෙන් නමුත් ඒ වෙහෙස පීඩාව දරාගත්තොත් අන්න ඒක හරහා ගිහිල්ලා දීර්ඝ කාලීන සැපයකට සැනසීමකට ලං කරගන්න වැටෙන්න පුළුවන්. දැන් ඔය භාවනාවක් කියන්නේත් එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනය කියන්නේත් ඒ වගේ දෙයක්. කෙටි කාලීනව මේක වෙහෙසයි. දවසට හැමදාම පැයක් භාවනා කරනවා කියන්නේ ලේසි නෑ. දවසක් දෙයක් නම් කර හැකියි. එහෙම නෙමෙයි. දිගට පවත්වනවා කියන්නේ ලේසි නෑ. දහය දහසක් කාරණා එක රැස් වෙලා එනවා මේක නොකර ඉන්න. අද කම්මැලි වගේ කියලා හිතෙනවා. අද නම් බෑ වගේ කියලා හිතෙනවා. අද මේ වෙන වැඩ වගේකුත් තියෙනවා ඒක ඉඳ හෙට කරනවා කියලා හිතෙනවා. ඔය වගේ කොතේකුත් කාරණා එන්න පුළුවන්. අනේ මොකද වෙන්නේ? අනේ දීර්ඝ කාලීනව පහසුවක් තියුණාට කෙටි කාලීනව වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙස හරහා අපි යන්නේ නැත්තම් ඒක පොඩ්ඩක් කාගෙන ඉන්නේ නැත්තම් අන්න අර දීර්ඝ කාලීන පහසුව ලැබෙන්නේ නැහැ. එතකොට කෙටි කාලීනව භාවනා නොකර ටීවී එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්න පුළුවන් ඒ පැය. මොකක් හරි ජොලියක් දාන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව මොකද වෙන්නේ? දුකට වෙහෙසටපත් වෙනවා. ජීෝග තමයි වැඩි. ඔන්න ඔය වගේ කැරකිල්ලකින් පිට පයින්නවා කියන්නේ ලේසි නෑ එක්තරා විදිහක. ඒ කැරකිල්ල අපේ ඇස් නිලංකාර කරලා තියෙන්නේ. ඒ ගමන අපිට හරි කම්ෆර්ටබල් දැන්. එතනින් පිට පයින්නවා කියන එක හරිම බියක්, ත්‍රාසයක් දනවනවා. වෙහෙසක් දනවනවා. නමුත් ඉතින් ওই චක්‍රයේ කොච්චරනම් කැරකිලා තියෙනවද? එකේ පන්ති ඉඳලා 11 පන්තියට යනවා. අනේ 11 පාස් වෙලා ආපහු එකට වැටෙනවා. ආපහු යනවා ඉතින්. මට ওই කාලේ මම දන්නේ පොඩි පන්ති නම් එහෙම මතක නැහැ. ජීවිතේ එපාවටම එපා වෙච්ච කාලයක් තමයි ওই ඉස්කෝලේ කාලේ නම්. අයියෝ පුදුම කර්මයක් ගෙවුවේ ඒ කාලේ. ඉතින් අනේ ඉතින් 11 පාස් වෙලා ගියා කියලා හිතන්නේ. නෑ ආපහු වැටෙනවා එකට ගිහිල්ලා. ඉතින් ඔය වගේ දෙයක්. ඔය වගේ දෙයක් කියලා වැඩක් නැත. කියලා වැඩක් නෑ. අන්නේ චක්‍රෙන් පොඩ්ඩක් පිටපයින්න කියන ආරාධනාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම. ඒ ආරාධනාව තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් ඔය චක්‍රේ විවිධ විදිහට පෙන්නුම් කරනවා. සාමාන්‍ය ඕරබොරස් කතාවේ තියෙනත් ඕක තමයි. සර්පයා උගේම වලිගේ ගිලිනවා. ටිකක් ගිලගෙන යනකොට තේරෙන මොකද්දෝ මන්ද අමුතු කේස් එකක් තියෙනවා. ගිලින්න ගිලින්න අමාරුයි. හපන්න හපන්න තව තව රිදෙනවා. මේ මා උගේම වලිගේ රවුමට හැදිලා කැරකිලා ගිලගෙන තියෙනවා. ඉතින් ටික වෙලාවකින් දැනෙනවා නිකන් මම මාවම ගිලෙනවා වගේ. ඔය සමහරුන්ට දැනෙන්න පටන් ගන්නවා කාලයක් යනකොට. නිකන් අපේ නයි අපිවම කනවා වගේ නිකන් මගේ අරකු මටම පේනවා වගේ ගතිය දැනෙන්න ගන්නවා. ඔන්න වලිගේ ගිලාගෙන නැත කියන හොඳ සලකුණක් තමයි ඕක. අර බෙන්සීන් වල බෙන්සීන් කියලා අර තියෙන අණුවේ රූප සටහනත් හදාගෙන තියුනේ ඔන්න ඔය ඔරබරස්ස හීනෙන් දැකලා ඒ හොයාගත්ත කෙනා. නැත්තම් මෙච්චරකල් කොහමද මේ 96ක් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ කියලා හොයාගන්න ලොවෙත් හොයාගන්න බැරි වෙලා අවුරුදු ගානක් ඉඳලා 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 අන්තිමට දැක්කලු මේ ඔරබොරොස් හීනෙන්. එහෙනම් මේ එකිනෙකක් වටේට රවුමට හැදිලා ඇති කියලා ඔන්න එයා අලුත් සොයා ගැනීමක් සිද්ධ කරා. මේ මගේම වලිගේ මමම ගිලගෙන ඇත කියලා අලුත් සොයා ගැනීමක් සිද්ධ කරා. ඉතින් එන්නේ වගේ වටයක්, එන්නේ වගේ කැරකීමක් තමයි මේ ජීවිත ගමන, මේ සංසාර ගමන කියන්නේ. එතකොට අන්න එහෙනම් මේකෙන් පිටපයින්නේ කොහොමද? මේකෙන් පිටපයින ආරාධනාව තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එක්තරා විදිහක අන්න අර අපි හිතමු මේ විදිහට දැන් දෙමව්පියෝ දරුවෝ හදනකොට කැමති නෑ මේ දරුවෝ දුකටපත් වෙනවට. මේ දරුවෝ මේ ලෝකේ තියෙන නරක දකින්නට කැමති නෑ. ඉතින් අර බෝධිසත්වයන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ පියාගේ දුක නැති ලෝකේ මතක් වෙනවා ඇති. කොහොම හරි හදලා දුන්නා සුරපුරයක් වගේ ලෝකයක්, පාරාදීසයක් වගේ ලෝකයක්. අන්න මේ දුක නෑ මේකේ. සැප විතරයි තියෙන්නේ. ඉතින් ඔය දෙමව්පියන්ගේ උත්සාහය තමයි ඔය. සුද්ධෝදන රජතුමා විතරක් නෙමෙයි. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ ඕක තමයි. කියනවා සමහර විට අනේ මම විඳ දුක් මම මේ මගේ දුවට නම් දෙන්නේ නෑ. මම කොහොම හරි යාව ඒවැයෙන් බේරලා හදනවා කියලා මහා සිංහනාදත් පවත්වනවා. නමුත් ඔන්න ඔය දෙමව්පියන්ගේ ඔය දුක නැති ලෝකේ හරියන්නේ නෑ. ඕක යථාර්ථය නෙමෙයි. ඒනට මේ ලෝකේ මේ ජීවිතේ අඳුරු පැත්තක් තියෙනවා. අඳුරු පැත්තක් තියෙනවා. එතකොට ඒ දුකට කවදා හරි දවසක විවර වෙනවා. නිරාවරණය වෙනවා. එහෙම නැත්නම් ඒ නරක කවදා හරි දවසක මේගොල්ලෝ දකිනවා. අන්න ඒ දැක්ම තමයි එක්තරා විදියක මේ චක්‍රෙන් පිටපයින් ඉන්න තියෙන හේතු කාරණාව. දුකම තමයි, නරක දැකීමම තමයි, ආදීනව දැකීමම තමයි එක්තරා විදියක මේකෙන් පිටපයින් හේතු වෙන්නේ. අන්න පියාගේ දුක නැති ලෝකේ කඩලා බිඳලා දාලා යනවා. අන්න කියනවා මම මේ විදියට මේකෙන් පීඩාවට ලක් වූයෙක්, තුවාල ලැබපු කෙනෙක්, මෙන්න මේ විදියට කාමයන්ගෙන් මට පීඩාවක් වුණා කියලා අර සිද්ධාත් කුමාරයා එළියට පැනලා ගිහිල්ලා කියනවා. ඉතින් පියාට එක්තරා විදියක ඒක එල්ල කරපු දරුණු ප්‍රහාරයක්. මොකද මේ මේ මෙච්චර මේ සැපට හදලා මේක මෙහෙම එකක් කිව්වා. අනේ යථාර්ථය දැනගත්තා. මේ මේ මොකද මේ? මෙන්න මේ මේ වයසට ගිය මිනිස්සේ අපිටත් ඕම වෙනවනේ අප්පා කියලා අන්න අර චන්න කියනවා. මේ මොකක් වෙලාද? අයාල ඉඩ වෙලා, අයාට කොරෝනා. අපිටත් ඕම වෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. අන්න මේ මොකක් වෙලා? ආයේ මැරිලා. එම මැරි මැරුණාම ඕම තමයි. එබුවට ඇරෙන්නේ නැහැ. නිදිද කියලා ඇහුවට උත්තරයක් දෙන්නේ නැහැ. ආයඟත් නිකන් හීතල වෙලා ඔය මැරිලා. කියලා අන්න අර නොදැකපු පැත්තක් දකිනවා. අන්න කවදා හරි අර වහගෙන ඉඳියට මොකද ඔය සලුපිලි ටික ගැලවිලා බිමට වැටෙනවා. ඒ ඒ දැක්මම, ඒ හෙළුව පෙනීමම අන්න හොඳයි. මෙන්න මේ චක්‍රය පිළිබඳ කලකිරෙන්න මේකෙන් පිටපයින්. අන්න අමලා තාත්තලා දරුව ඇදුවට උනුත් දවසක නරකට විවර වෙනවා, දුකට විවර වෙනවා. අන්න උන්ටත් එදා යම් කිසි විදියක ඒ හැඟීම මතුවෙලා එනවා. එහෙම නැත්නම් අර දේවපියාණන් වහන්සේ ලෝකෙම අවලා නර විදියට දරුවෝ දෙන්නෙකුත් මවලා අනේ මේගොල්ලෝ මේ අමම කියන විදියට මං කියන දේ අහගෙන ඉඳපල්ලා කියලා කිව්වට මොකද උන් දෙන්න ගිහිල්ලා අර ගහේ තියෙන එක කෑවා. ගහේ තියෙන එක කෑවා. ඊට පස්සේ කියනවා මේ 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 දැනුම කියන මේ විස ඵලෙ මුන් කෑවා. දැන් තවදුරටත් මේකේ තියාගෙන හරියන්නේ නැහැ. දැන් මේගොල්ලෝ හොඳ නරක පිළිබඳ විමසන්න. විමසන්න එළඹෙනවා. ඒ විදිහේ පරීක්ෂාවක් සඳහා එළඹෙනවා. මේගොල්ලෝ හොඳ නරක පිළිබඳ කතාවක් දන්නවා. අන්න ඒකින්ද කියනවා අපි වගේ වුණා, මම වගේ වුණා. මෙන්න හොඳ නරක දෙක අඳුන ගන්නවා දැන්. ඒක නිසා මේක තියාගන්න සුදුසු නෑ කියලා අන්න එළවලා දානවා. එළවලා දානවා. එක්තරා විදියක ඊළඟ කොටසට මේ චක්‍රෙන් පිටපයින්න ඔන්න ඔය හොඳ නරක කියන දෙක අත්විඳින්න ඕනි. අත්විඳින්න ඕනේ. ඒකම තමයි හේතු වෙන්නේ දුක අඳුර අත්විඳින්න ඕනේ. ඒකම තමයි හේතු වෙන්නේ. අන්න තේරුම් ගන්නවා මෙන්න මේ යථා ස්වභාවය. ඉතින් අර දෙමාපියොන්ට හිත් කරදරයි. සුද්ධෝදන රජතුමාට හිත් කරදරයි. දේවපියාණන්ට හිත් කරදරයි. නමුත් අන්න ඕක තමයි යථාර්ථය. ඔක තමයි යථාර්ථය. අන්න ඒ යථාර්ථය දැක්කහම කෙනෙක්ට තේරෙනවා මේක මොනවද අවුලක් තියෙනවා. මේක නිකන් මම මාවම ගිලෙනවා වගේ හැඟීමක් තියෙනවා. නිකන් මගේ නයි මාවම කනවා වගේ හැඟීමක් තියෙනවා. නිකන් මගේ අරක්කු මටම වේනවා වගේ එකක් තියෙනවා. අන්න එතකොට යථාර්ථයට මුහුණ දෙනකොට මේ සමාජයක ගැටෙනකොට අන්න ටික ටික මේ නිවැරදි බැල්මක් නිවැරදි දැක්මක් මේ තැනට තුළ මතුවෙලා එන්න පුළුවන්. යම් කිසි විදියක සත්‍ය හොයාගෙන යන්න පෙළඹෙන්න පුළුවන්. විටක රැවටෙනවා. විටක අඩුපාඩු වෙනවා. නමුත් ටිකෙන් ටික වැරදි වැරදි පැටලි පැටලි තේරුම් ගන්නවා. ආ මෙන්න මේ වගේ ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. ආදීනව ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. සමහර විට මිනිස්සුන්ට අහු වෙලා වෙන්න පුළුවන්. සමහර විට මිනිස්සු එක්ක ගැටිලා වෙන්න පුළුවන්. සමහර විට වැරදිලා වෙන්න පුළුවන්. අන්න ටිකෙන් ටික තේරුම් ගන්නවා. දැන් අපි හිතමු දැන් අර පහුගිය දවසක දකින්න ලැබුණ දෙයක් කම්ප්ලිමන්ට් එකක් අතරයි ෆ්ලැටරි අතරයි වෙනස පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. මේ දෙක අතර වෙනස මොකද්ද? කම්ප්ලිමන්ට් එකක් කියන්නේ සුබ පැතුමක්, අගය කිරීමක්. ෆ්ලැටරි කියන්නේ මොකද්ද? අන්න අර මොකද්ද ගුණ වර්ණනා කරනවා. අර රජ රජවරුන්ටත් ඉඳලා තියෙන හැම කට්ටිය එකෙක් ඉන්න වෙනම ඌ ඉන්නේ ගුණ කියන්නේ විතරයි. වන්ද බට්ටකම් කරන්න අන්න ඌ ඉන්නවා. අනේ එතකොට මේ දෙක අතර වෙනස මොකද්ද? සාමාන්‍යයෙන් ප්‍රශංසාවක් හිමි වුණාම කෙනෙක්ට තමුන් පිළිබඳ සතුටක් ඇති වෙනවා. තමුන් පිළිබඳ සතුටක් ඇති වෙනවා. මේ ප්‍රශංසාව දෙන කෙනා අවංක අදහසින් මේ දේ සිද්ධ කරන්නේ. ඒක සත්‍යයි. අන්න අහන කෙනාටත් හිතට සතුටක් ඇති වෙනවා. නමුත් ෆ්ලැටරි වල තියෙන වෙනස මොකද්ද? අම්මෝ මේක ඇහුවාම සතුටක් නෙමෙයි ඔළුව විකාර වෙලා යනවා. මේ මං ගැනමද මේ කිව්වේ? මටමද මේ කිව්වේ? මෙච්චර දෙයක් මං කරලා තියනවද කියලා වගේ නිකන් විකාර වෙILLක් තමයි වෙන්නේ. ඊළඟට ෆ්ලැටරි කරගෙන එන කට්ටියගේ අදහස අවංක නැහැ. අවංක නැහැ. ඒගොල්ලොන්ගේ තියෙන ඇජෙන්ඩාවක් තියෙනවා. ඇජෙන්ඩාවක් තියෙනවා. අන්න මොකක් හරි පාරක් හදාගන්න තමයි ඔයෙන්නේ. මොකකට හරි වැඩකට තමයි ඔයෙන්නේ. අන්න ඒ දෙකේ අතර වෙනස අඳුරන්නේ නැහැ සමහර විට කෙනෙක්. තේරෙනවා මේ මිනිස්සයා ප්‍රශංසා කරාම නම් හිතට සතුටක් දැනෙනවා. මෙයා ඇවිල්ලා මේ එන උදේ ඉඳලා රෑ වෙනකම් වර්ණා ගහනවා විකාර වෙලා තමයි නතර වෙන්නේ. ඔළුවේ ඇස්පෙක්ට් එක මටත් එන ගානයි කියලා තේරෙන්න පුළුවන්. ටිකක් ටිකක් යනකොට තේරෙනවා අන්න අර අවංක අදහසින් මේ කරලා තියෙන්නේ මොකක් හරි ඇජෙන්ඩාවක් තිබිලා තියෙනවා. සමහර විට අහුවෙලා නමුත් පස්සේ තේරුම් යනවා ඔන්න දෙක අතර වෙනස. අන්න ඔය ජීවත් වෙලා සමහර විට ඔවා දැනෙන්නේ. ජීවත් වෙලා දැනෙන්නේ මේකේ අවුලක් තියෙනවා. මේක ඇඟට හොඳයි. ඉතින් ඔය ජීවින අත්දැකීම් අපි කියනවා නිකන් ලර්නින් ද හાર્ඩ් වේ කියලා. අමාරුවෙන් නමුත් ඉගෙන ගන්නවා. ඉතින් අමාරු ක්‍රමයට. වැරදිලා ඒ කියන්නේ. වැරදිලා තමයි ඉගෙන ගන්නෙ. හොම්බෙන් ගියාම තේරෙනවා මෙහෙම කරාම හොම්බෙන් යනවා. ලිස්සලා ගිහිල්ලා කොන්ද බිම වදිනවාම තේරෙනවා මෙහෙම කරොත් කොන්ද බිම වදිනවා. දත් දෙකක් බඩට ගියාම තේරෙනවා ලිස්සලා ගිහිල්ලා දත් වැදුනාම දත් කැඩිලා බඩට යනවා. අමාරුවෙන් නමුත් තේරෙන්නේ. අමාරුවෙන් නමුත් තේරෙනවා. ඉතින් අන්න ඒ විදිහේ තේරීමක් තුලින් ටිකෙන් ටික ඒ කෙනා සත්‍යයක් සැනසීමක් හොයාගෙන යන්න යොමු වෙන්න පුළුවන්. යොමු වෙන්න පුළුවන්. ඒ විදිහේ උත්සාහයක් දරන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ට ගෝචර වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට කියන්නේ එහෙනම් පොඩ්ඩක් තව රවුමක් ගහලා එන්න. තව මදි. තව කල්ප දෙක තුනක් ගිහිල්ලා එන්න. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මොකද්ද ඕගොල්ලෝ මෙතේ බුදුරජාණන් වහන්සේ දකින්න කැමති නම් මුකුත් නොකර ඉන්න. මුකුත්ම නොකර ඉන්න බණ අහන්නෙන්නත් එපා මුකුත් නොකර ඉන්න. එහෙම වුණොත් එච්චර කාලයක් ඉන්න ඉඩ තියෙනවා. ඒත් ඉඩ තියෙනවා කියලා කියන්නේ ඉන්න ඉඩ තියෙනවා. එහෙම මුකුත් නොකර ඉඳියොත් එච්චරට දීර්ඝයි. අන්න ඉතින් කියන මීගොම් වෙලා සාගරේ පමණ ලේ දන් දීලා තියෙනවා. එළුව වෙලා සාගරේ පමණ ලේ දන් දීලා තියෙනවා. කුකුල්ලු වෙලා සාගරේ පමණ ලේ දන් දීලා තියෙනවා. ඒ එක එක නම් වලින් කියන්නේ සත්තුන්ගේ නම් වලින් කියන්නේ. නෑ එච්චරට කල් ඉඳලා තියෙනවා මේකේ. එච්චර කාලා තියෙනවා මේක. එච්චර ඝාතනේ වෙලා තියෙනවා. කියල ප්‍රකාශ කරන අන්න මුකුත් නොකර ඉඳියා නම් හරියනම් මෙතේ බුදුන්ව දකින්න පුළුවන්. එතේ බුදුන් දකින්න පුළුවන් හම්බෙන්න පුළුවන් ගිහිල්ලා බණක් අහන්න පුළුවන් වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවනි. දැන් ඉතින් යන්නේ කොහොමද ඒ තාලෙන්නේ? පෞගේ දවසක අනේ පුදුම අලංකාරයි දැක්ක දෙයක්. මොකද්ද මේ කටින උත්සව සඳහා අනුග්‍රහක කට්ටියක් විසින් හදපු වෙළඳ දැන්වීමක්. වෙළඳ දැන්වීමක් අනේ එවපු ගෙනත් කියලා තියෙනවා. අනේ බලන්න ස්වාමීන් වහන්සේ මේක කිව්වම දෙලෝ රත් වෙනවා. ආ කියනවා හා ඔබට අවශ්‍ය පූජා භාණ්ඩ අපි විසින් සකසා දෙනු ලැබේ. සකසා දෙනු ලැබේ. මෙන්න තියෙනවා ලිස්ට් එක. අමුතු කුඩ මෙන්න 3500 සිට ඉහළට අපි ලබා දෙනවා. බැරි වෙලාවත් 3500ක් ගෙවන්න බැරි නම් ගෙවන්න පුළුවන් ගාන කියන්නේ ඒ ගානට අනුව හදලා දෙනවා. ඒ ගානට අනුව හදලා දෙනවා මෙන්න මුතු කුඩ කියලා තියෙනවා. මේ පූජා භාණ්ඩ කියලා ලිස්ට් එකක් දාලා තිනවා. 20ක විතර ලිස්ට් එකක්. වටාපත්, පාත්‍ර, සිවුරු, අඳින්න පුළුවන් සිවුරු, හෙළුව වැහෙන සිවුරු, නැති සිවුරු මේ කියලා තියෙනවා. ඔය සාමාන්‍ය ඔය එන සිවුර හෙළුව වැහෙන්නේ නැහැ. ඒක ඇඳලා පෙන්නපු දවසට අන්න කට්ටියට තේරෙනවා මම මේ අටපිරිකරක් ගෙනහලා පූජා කරපු එක මේක මේ හෙළුව වැහෙන සිවුරක් නෙමෙයි. සාමාන්‍ය මගේ එහෙමනම් හෙළුව කොහොමත් වහන්න බෑ. මේ අතපය දිග වැඩියිනේ. ඔය සිවුර ඔතන නිකන් ඔය අමුඩ ලේන්සුව වගේ සිවුරක් ඕක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ පාත්‍රයේ තියෙනවා තේ එකක් වගේ බොන්න පුළුවන් පාත්‍රේ. දානේ වළඳන්න අමාරුයි. අත දාගන්න ඊට නෑ ඕකේ. ඉතින් ඒක පාවිච්චි කරලා පෙන්නපු දවසට තමයි ඒක තේරෙන්නේ. ආ තියෙනවා හෙළුව වැහෙන සිවුරු තියෙනවා, නැති සිවුරු තියෙනවා, දානේ වළඳන්න පුළුවන් පාත්‍ර තියෙනවා, තේ බොන්න පුළුවන් පාත්‍ර තියෙනවා කියලා ඔන්න ඔය විදිහට ලොකු ලිස්ට් එකක් දාලා කියනවා. මේ ලිස්ට් එකේ නැති පූජා භාණ්ඩයක් සුවිශේෂී දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒකත් අපිට සකසලා දෙන්න පුළුවන්. දෙන මොන හරි නිකන් වෙන අවශ්‍යතාවයක් එහෙම තියෙනවා නම් ඒකත් කරලා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අනේ ඉතින් වෙච්ච දෙයක්. ඉතින් මෙතේ බුදුන්වම දකින්න පුළුවන් මේ වගේ කට්ටියට. ඉතින් මම නිකන් පොඩි පරීක්ෂණයක් විදියට දැන් මේ ඔපු එක්කෙනා නම් මේකේ වෙලා තියෙන ඇත්තටම මේ හිට කන ගැටින් බලන්න ස්වාමීන් වහන්සේ වෙලා තියෙන දෙයක් මේක මේ අපි දන්නේ හින්දා හොඳයි. ගොඩ දෙනෙක් මේවට අහුවෙලා ගොඩ දෙනෙක් මේවා ගැන තමයි කල්පනා කරන්නේ. ඉතින් මමත් පොඩි පරීක්ෂාවක් විදියට ඉස්කෝලේ ආලෙවෙට්ට යවුවා මේක ෆෝවර්ඩ් කරලා යවුවා. මෙයා දන්නේ නැහැ අපි මොනවද කරන්නේ, භාවනාව මොකද්ද කියලා. එහෙම දන්නේ නැති කෙනෙක් නිකන් අර පාර නැඳුනුකම විතරයි තියෙන්නේ. ඉතින් එහෙම යවුවා. අනේ ඒක සාදු සාදු කියලා වෙලා තියෙනවා. සාදු සාදු තමයි. ඉතින් ඕක තමයි ජීවිතේ, ඕක තමයි වැඩේ. ඉතින් මෙතේ බුදුන්න හම්බ වෙන්න පුළුවන් වෙයි සමහර විට ඒ වගේ කට්ටියට නම්. නමුත් අන්න ඉවර කරනවා නම් අද තමයි. ඉවර කරනවා නම් මේ ශාසනය තමයි. ඉවර කරනවා නම් මෙතන තමයි. වෙන තැනක් ගැන කල්පනා කරනවා නම් ඒ ඔය චක්‍රයෙන් ගැලවෙන කතාවක් නෙමෙයි ඔය කියන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ පණිවිඩයක් අහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවක් විවර වෙනවා. පුහුණුවක් ඉවර වෙනවා. එක්තරා විදිහක මේක නිකන් අර මනෝ වෛද්‍යවරයෙක්ගේ පුහුණුවක් වගේ, නැත්නම් එයා කරන දෙයක් වගේ. එහෙම නැත්නම් කවුන්සිලර් කෙනෙක්ගේ, ඒ උපදේශකයෙක්ගේ ක්‍රමයක් වගේ තමයි මේ දේ. අමාරුයි. වෙහෙසයි. දෙපැත්තටම වෙහෙසයි. කරන කෙනාට විතරක් නෙමෙයි, ඒ යම්කිසි ගුරුවරයෙක් ඉන්නවද ගුරුවරයාටත් වෙහෙසයි. ඒක බොහොම අමාරුවෙන් අපහසුවෙන් දරාගෙන තමයි කටයුතු කරන්නේ. මොකද මේ සංසාර ගමන අපි හිතනට වැඩිය බොහොම පීඩාකාරී දෙයක්. ඒ මුළු ගැනිමිච්ච දේවල් ගොඩාක් තියෙනවා. විවිධ කෙලෙස් ස්වභාව, විවිධ ඇබ්බැහි, විවිධ පිස්සු හැංගවිලා තියෙනවා. ඒතොර දවසකට ඔන්න අනේ හරි පේමෙන් කතා කරනගෙන පවවදාට එනවා මරාගන්න එනවා. මේ පැය ගණනාවක වෙනස. ඉතින් අර ගොඩක් පැටලිලා ගැටිලා වැඩකුත් නැහැ. තේරුම් ගන්නවා මේ තැනත්ත මේ විදිහේ වෙහෙසකින් ඉන්නේ. මේ තැනත්ත මේ විදිහේ පීඩාවකින් ඉන්නේ. ඉතින් යාට අනුකම්පා කළ යුතුයි. මොකද මේ සටනට බැසගත් කෙනෙක්. සටනට බැහැපු නිසාම තමයි මේ වෙහෙස පීඩාව. නැත්තම් ඔහොම එකක් එන්නේ නැහැ. සාමාන්‍ය අර මායා එක ඇග්‍රීමන්ට් එක තියෙනවා නම් මාරයා එහෙම ලොකුවට මුකුත් නිකන් එහෙම නුක ලොකු අනතුරක් නෑ මාරයාගෙන්. මාරයා ඉතින් ෂේප් එකේ ඉන්නවා. මාරයාට මේ නිකන් ගේම කෝල් කරනවානේ ඇග්‍රීමන්ට් එක ඉරලා දාලා. අනේ එතකොට නම් පිස්සු හොඳටම තද වෙනවා ඉතින්. ඒක ඉතින් ස්වභාවිකයි. ඒක වළක්වන්න බෑ. එක විදියක කාලා ඉන්න බෑ. මේ උදේට කියන එක නෙමෙයි දවල්ට කියන්නේ. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. අද ලව් හෙට මරා ගන්න එනවා. ඒක තමයි වැඩේ. ඉතින් ඒ අනුකම්පා කටයුතුයි. මොකද්ද හේතුව? ආ මේ 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 මෙයා මේ මේ සංසාර ගමන මේ වෙහෙස පීඩාව තමයි මේ නිරූපණය වෙන්නේ. මේ ප්‍රතිපදාවට බැසගත්ත භාවනාවකට බැසගත්ත වෙහෙස පීඩාව තමයි මේ නිරූපණය වෙන්නේ. එක්තරා විදියක අන්නර දක්ෂ මනෝ උපදේශකෙක් වගේ මේ තැනත්තා එක්ක කටයුතු කරනවා මේ ගුරුතුමා, එහෙම නැත්නම් මේ උපදෙස් දෙන තැනැත්තා. ඒ විදිහට කටයුතු කරනවා. අර මනෝ උපදේශකෙක් ගැන කියනවා මේ තැනැත්තා හරිම දක්ෂ මනෝ උපදේශකෙක්. මේ තමුන්ගේ රෝගීන් පිළිබඳ අනුකම්පාව සහිත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. එතකොට එයාගේ රෝගීන් කිහිප දෙනෙක් ගැන අපි හිතමු විස්තර කියනවා. එතකොට එක්කෙනෙක් ඉන්නවා පෑයකට එනවා. මේ පැය පුරාවටම කරන්නේ මේ ડોක්ටර්ට බණින එක තමයි. බණිනවා 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 පටන් ගත්ත වෙලේ ඉඳලා බැනලා 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 යනවා. ඒක තමයි එයාගේ උපදේශණය. එයා ඇවිල්ලා අර රෝගියා ඇවිල්ලා ડોක්ටර්ට බැනලා බැනලා යනවා. මේ මේ උපදේශක මේ වෛද්‍යතුමා ඉවසනවා. ඉවසන්නේ මොකද? දන්නවා මෙයාට මේක සහනයක් වෙනවා. මෙයාට මේකෙන් විවේකයක් ලැබෙනවා. මේ බැනලා බැනලා ගියාම මේ සමහර විට මේ ගොඩාක් කාලයක් පුරාවට හිර වෙලා තියුණ හැඟීම් හිතවිලි මුදා හැරෙනවා. හොඳයි කියලා ඉවසගෙන ඉන්නවා. තව කෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ? එයාගේ අපොයින්ට්මන්ට් එකට ඇවිල්ලා එයා අර මනුස්සයාගේ පර්ස් එකේ තියෙන සල්ලි හොරගම් කරගෙන යනවා හැමදාම. ගෙවල ඇවිල්ලා තව තියෙන ගාණත් උස්සගෙන යනවා. ඉතින් එයා ගැන තනුකම්පයි. මෙයත් මේ විදිහේ මගේ රෝගියෙක්. මෙයත් මේ විදිහට මාව ගුරු තැනේ තියලා සලකන කෙනෙක්. මෙයත් මේ කරන්නේ සුව සේවාවක් කියලා අනේ එයා ගැනත් අනුකම්පයි. තව කෙනෙක් ඇවිල්ලා අනේ ලස්සන දේ උඩ මල් පෝච්චියක් පොලේ ගහලා යනවා. අනේ එයා ගැනත් අනුකම්පයි. තව කෙනෙක් ඇවිල්ලා බුම්මගෙන මුකුත් නොකියයි ඉන්නවා. ඒත් වාඩි වෙලා ඉන්නවා පැයක්. මොකද්ද මේ කරන්නේ? අන්න මේ පිරිසට මේ අපි කියන්නේ සේෆ් ස්පේස් එකක් කියලා. නිකන් හිතට ආරක්ෂිත ඉඩකඩක් විවර කළා දෙනවා. මේ භාවනා මධ්‍යස්ථානෙට ආවොත්, අන්න මෙතෙන්ට ආවොත් මේ පුහුණුව කරනවා නම් ඕන විදියක විවේකයෙන් ඉන්න පුළුවන්. ඒ ආතතිය පිට කළ දාන්න පුළුවන්. මේ වෙහෙස පීඩාව අතහැරලා දාන්න පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්න කියන ආරාධනාව සිද්ධ කරනවා. පෙරලෙන්නත් පුළුවන් කියලා ඔන්නම් බෝඩ් එකක් ගහන්න පුළුවන්. මේ පිරිස අතරේ පෙරලෙන්න ගියා මම මොකද කරන්නේ? හොටු බේරෙනවා මම මොකද කරන්නේ? සෙම වැක්කිරෙනවා මොකද කරන්නේ? මේ කය හාට මෙයාට විස වෙනවා මොකද කරන්නේ? හොටු බේරුණාට කමක් නැහැ. සෙම වැක්කිරුණාට කමක් නැහැ. කය හාට මෙහාට විසි වුණාට කමක් නැහැ. පෙරලෙන්නත් එනවා. පෙරලෙන්නත් පුළුවන් කියලා අන්න බෝඩ් එකකුත් ගහනවා. මොකද්ද මේ? අන්න කාලයක් පුරාවට මේ හිත තුල හිර වෙච්ච හැඟීම් හිතවිලි මුදා හැරෙනවා. ඒවා හොඳයි සුව සේවාවක් වෙන්නේ. බටපිටාවේ බලා ඉන්න කට්ටියට අමාරු වෙන්න පුළුවන්. ලෝකෙ මට්ටම් කරන්න යන කට්ටියට නම් කොහොමත් අමාරු වෙනවා. නමුත් අන්න අර දක්ෂ ගුරුවරයෙක්, දක්ෂ මනෝවෛද්‍යවරයෙක් මොකද කරන්නේ? ඉවසීමෙන් මේක දිහා බලනවා. මේ මිනිස්සයා මේ පැයක් ඇවිල්ලා මට බැනලා බැනලා යනවා. හැබැයි යාට ඒක පහසුවක්. එයාට සුව සේවාවක් එකකින් වෙනවා. හැමදාම ඇවිල්ලා මගේ සල්ලි හොරකම් කරගෙන යනවා. හැබැයි යාට ඒක සුව සේවාවක්. අන්න මේ වාසයකත් පොළවේ ගැහුවා. කමක් නැහැ. එයාට ඒක සුව සේවාවක්. මෙන්න මේ විදිහට දවස පුරාම බුම්මගෙන ඉන්නවා. අපොයින්ට්මන්ට් එකෙත් බුම්මගෙන ඉන්නවා. කමක් නැහැ. ටිකෙන් ටික යත් ඒක නිදහස් කරගනි. කියලා මෙන්න මේ විදිහට කෙනෙක් පිළිබඳ යම්කිසි විදිහක කරුණා මෛත්‍රියක් ඉස්සර කරගෙන අන්න කරන පුහුණුවක් ප්‍රතිපදාවක් තමයි මේක. ඉතින් අර මනෝවෛද්‍යවරයා එමුණාට හිටපු ගමන් ඉතින් ආමුදුරුරුන්ට නම් ඉතින් ට්‍රැක් මාරු වෙනවා. හිටපු ගමන් ඉතින් ඔන් ද ස්පොට් නිකන් මොකද්ද කියන්නේ ලේපිට කපන ගාතියක් එන්නත් පුළුවන්. නමුත් ඉතින් අර දීර්ඝ කාලීනව ගත්තාම අර සංසාර රෝගේ වෙනමකුත් නැහැ. සංසාර රෝගේ පිස්සු කරටියටම තද වෙලා තියෙන්නේ අනුකම්පකට යුතුයි. එයාට ඒ ඉඩකඩ දිය යුතුයි පොඩ්ඩක් නිදහස් වෙන්න සුව සේවාවක් සඳහා. සමහර විට ජීවිත කාලයක් පුරාවට සංසාර ගමනක් පුරාවට හිරවෙච්ච ආතති පීඩා තමයි ඔය එළියට දාන්නේ. දැන් සාමාන්‍ය අපි හිතමු කුඩා දරුවෙක් අන්න තමන්ගේ යථා ස්වභාවයෙන් ඌ ඉන්නවනේ. ඒක කවුරුවත් සතුටු කරන්නවත් කවුරුවත් පිනවන්නවත් තමන්ගේ හැඟීම් දැනීම් හංගගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට බඩගිනි වෙලාවට විලාප තියලා කෑ ගහලා බත් ඉල්ලනවා. කක්ක බර වෙලාට ඒම කක්ක කරා කොයද මම ඉන්නේ මම මේ උත්සව ශාලාවකද ඉන්නේ මම මේ සුපර් මාකට් එකද ඉන්නේ කියලා හොයන්න යන්නේ නැහැ. අඳන වෙලාවට හොඳට කඳුළු සලමින් විලාප තියමින් මේ හැඬීමට හේතුකාරා රහිත වෙනකම්ම අඬලා ඉවර කරනවා. අඬලා ඉවර කරනවා. ආයි නවත්තන්නේ පැය ගාණක් හරි අඬලා අහවර කරනවා. ඒවල ඉවරයි. ඇඬුවා 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 අන්න කා දැන් කතා කරගන්නත් බෑ හුස්ම ගන්නත් බෑ ඒත් අඬලා අඬලා අන්න ඉවර කරා. පහුගිය දවසක කෙනෙක් කියනවා මම මේ භාවනා කරගෙන යනකොට මට gedara වෙච්ච ප්‍රශ්න ගැටළු මතක් කළා හැඬුම් ආවා. මං කාමරේට වෙලා හොඳට හැඬුවා. හොඳට හැඬුවා ඒක පිට වෙලා යනකම් කියලා කියනවා අන්න හොඳට අඬලා අඬලා ඉවර කළා දාන්න. අර පොඩි යොන් කරන්නේ උන්ට ආතති හිතින් නැත්තේ ඒකයි. ඒවලේ හැඬුවා ඉවරයි. අඬනවා හුස්ම ගන්න බැරි වෙනකන් අඬනවා. මූණ ලේ රතු වෙනකන් අඬනවා. කතා කරගන්න බැරි වෙනකන් අඬනවා. හැබැයි ඉවරයිනේ. ඉවරයි. ඉන්නේ කොහෙද? කාම මම මේ සභාවක් මැද්දද පිටසක් මැද්දද ඉන්නේ කියලා බලන්නේ නැහැ. ඊළඟට විලාප තියෙන වෙලාවට විලාප තියෙනවා. අයියෝ මේ වටිනා උත්සව ශාලාවක කියලා ඒකට ගානක් නැහැ. ඒ වගේම කාවවත් පිනවන්න අම්මලා තාත්තලාව සතුටු කරන්න මේක හිනා වෙන්නේ නැහැ. උහින වෙලාව උරු හිනා වෙන වෙලාවට ඇවිල්ලා අම්මලා තාත්තලාට ප්ලග් වෙන්න පුළුවන් ඕනනම්. හැබැයි ඒ දෙන්න සතුටු කරන්න හිනා වෙන්නේ නැහැ. අන්න ඔය වගේ යථා ආකාරයෙන් ඉන්න පුළුවන් නම් කවදාවත් ආතතිය ගොඩ නැගෙන්නේ නැත. වැඩිහිටිය වෙනකට එන්න මොකද වෙන්නේ? දෙමාපිය තමයි ඉස්සෙල්ලාම මිස බීජ දාන්නේ. ඔහොම මේ වෙලාවට එහෙම මේ අඬන්න හොඳ නැහැ කියලා ඔන්න එකක් දානවා. මේ උදේම ටොයිලට් ගිහිල්ලා එන්නේ එහෙම අතරමඟදී යන්න ඒක හර නැහැ. කලිසමේ ගියොත් නම් කොහොමත් හොඳ නැහැ කියලා. ඔන්න ඉතින් එහෙම එකක් එනවා. ඊට පස්සේ මේ හිනා වෙන්න අනිත් කට්ටිය දැක්කාම ඒගොල්ලන්ට පොඩ්ඩක් මුණ පෙන්නන්න ප්‍රසන්න ස්වභාවයෙන් ඉන්න කියලා. ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල්. ඉතින් මොකද වෙන්නේ? කාලෙත් එක්ක මේ හැඟීම් දැනීම් සියල්ල හිර කරගත්ත කෙනෙක් බවට මේ තැනටපත් වෙනවා. ඉතින් කොච්චරනම් කවුන්සලින් කරන්න වෙයිද? කොච්චරනම් කල් භාවනා කරන්න වෙයිද? මේ හිර කරගත්ත ටික පිට දාන්න. ඒ ටික පිට දාන ඔය භාවනාවේදී. ඒව තමයි ඔය දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක පිට දානකම් කරන්න වෙනවා මේක. මොකද ආතතිගතයි. වෙහෙස පීඩාවක්. පුදුම ද්වේෂයක්. නැවත නැවත කැකෑරෙනවා. ආයි වේත් නැති තරම්. බෙත් නැති තරම්. නමුත් කාලෙත් එක්ක මෙතනතර තේරෙනවා අන්න පිට දාලා පිට දාලා අන්න ටිකෙන් ටික ක්‍රමානුකූලව අන්න මොකද වෙන්නේ? යම් කිසි විවේකයක් යම් කිසි සැනසීමක් මෙතනත තුළ මොදු වෙලා එනවා. බොහෝ වෙහෙස පීඩාවක් හරහා ගිහිල්ලා සමහර විට අර විදිහට ගුරුවරේ ගොඩාක් අනුකම්පාවෙන් කටයුතු කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. නමුත් අන්න මේ චක්‍රෙන් ටිකක් පිටපැන්නා, මේ සංසාර ගමනෙන් පිටපැන්නා, තමුන්ගේ යම්කිසි විවේකයක් සැනසීමක් ලං කරගත්තා. ඉතින් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන් නම්, ඒ සඳහා අර කෙටි කාලීනව වෙහෙස දරන්න පුළුවන් නම්, අන්න දීර්ඝ කාලීනව එතනත්ට කරගන්න පුළුවන් උපරිම සහනය, උපරිම සැනසීම. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මනුස්ස ජීවිතේ කළ යුත්තක් තියෙනවා. ඒ කළ යුත්ත තමයි මේක. ඒක කළේ නැත්නම් අනිවාර්යෙන් ප්‍රමාදයට වැටිලා. කළ යුත්තක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒක කරේ නැත්නම් අනිවාර්යෙන් ප්‍රමාදයට වැටිලා. අන්න මොකද වෙන්නේ? මේ තමුන් මේ ලැබුණු විභවය ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. අර සිව්පාසතුන්ගේ වැඩේම කර කර ඉඳියා. ඒ තත්ත්වෙටම වැඩිලා කල්ගත කරා. නමුත් කල යුත්තක් තියෙනවා. ඔයගොල්ලෝ දෙක ඇවිල්ලා අහනවා නිකන්, ඇයි හාමුදුරනේ මේ ඉපදිලා තියෙන්නේ? ආයි ඉපදිලා තියෙන්නේ ආපහු උපදින් නැති වෙන්න. මම ඒ උත්තරේ බාර ගන්න පුළුවන්ද? අදාළ කල යුත්ත කරන්න පුළුවන්ද? මේ දේ කරලා ඉවර කරන්න පුළුවන්ද කියන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සඳහා අන්න බුදු කෙනෙක් මාර්ගයක් පෙන්නනවා, ප්‍රතිපදාවක් පෙන්නනවා. වෙහෙසයි වෙහෙසයි, කෙටි කාලීන වෙහෙසයි. අන්න ෆුල් ටයිම් බැහැගත්තොත් නම් කොහොමත් වෙහෙසයි. මාරයට මොකද්ද ගේම කෝල් කරොත් නම් කොහොමත් වෙහෙසයි. මාරයට යුද්ධ ප්‍රකාශ කරොත් නම් කොහොමත් වෙහෙසයි. පිස්සු ගහනවා කරටියට. ඉතින් අර පාර්ට් ටයිම් කරන කට්ටියට එච්චරම කේස් එකක් නැහැ. පාර්ට් ටයිම් කරන කට්ටියට තියෙන්නේ නිකන් මොකද්ද නිකන් ඒක නිකන් ඇග්‍රීමෙන්ට් එකක් තියෙන්නේ. මේ පැත්තේ උඹ ඉඳපන් මගේ පැත්තේ මං ඉන්නම්. අපි දෙන්න පොඩක් ෂේප් එකේ යන්. කියලා කියනවා. ඉතින් ඒක හරි. එතකොට ඉතින් වැඩි තියෙනවනේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. නමුත් අන්න යුද ප්‍රකාශ කරාද දවසක ෆුල් ටයිම් බැසගත්තද ඉතින් එතකොට තමයි ඔය අමාරු හොඳටම දැනෙන්නේ. වෙහෙස පීඩාව හොඳටම දැනෙන්නේ. නමුත් මේකේ ආහවරයක් තියෙනවා, ඉවරයක් තියෙනවා. මේක සදාකාලිකව යන දෙයක් නෙමෙයි. සදාකාලිකව යන ගමන තමයි සංසාර ගමන, පැවැත්ම. ඒ වෙනුවට සංසාරයෙන් නික්මීමක් නැවැත්මක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නැවැත්ම පිළිබඳ තමයි කියන්නේ මෙන්න මේ වට කැරකෙනවා, මේ වටෙන් අත් මිදෙන්න ඕනි, මේ චක්‍රයෙන් අත් මිදෙන්න ඕනි. ඒ සඳහා යම් කිසි වෙහෙසක් පීඩාවක් දරන්න වෙනවා. ඒ සඳහා මේ වෙහෙස පීඩාව දරන එක වටිනවා. මොකද මේ මනුස්ස ජීවිතයක කළ යුතු දේ තමයි තියෙන්නේ. තමුන්ගේ හිත නිවාගත්තා, තමුන්ගේ හිත තුළ සැනසීමක් ලං කරගත්තා. ඉතින් අදත් අපි මේ කරපු කතා බහ එවැනි වූ සැනසීමක් සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටි කාලයක් අපිට සනාවෙන් කරගන්න පුළුවන්. ඊට මේ විදිහට ධර්ම දේශනා වලින් අපිව හරි මඟ ගෙනියන්න අවවාද උපදෙස් දෙන ධම්මක ස්වාමීන් වහන්සේට කොම්පින්. ඉන්ද්‍රා කනෙක්ට් වෙලා ඉන්නව නේද?
ඔව්.
උපාලි ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්ද?
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සෝපත්තේ සෝපත්තේ. හැම දිනාටම තෙරුවන් සරණයි.